ప్రశ్న దినాలు కూడా ఉండాలి, చెట్ల దినాలు కూడా. దత్సాన్యాకేనే అనిత్య సంజ్ఞా, నత్య సంజ్ఞా, శుభ సంజ్ఞా, అధీన సంజ్ఞా, పహాన సంజ్ఞా, విరాగ సంజ్ఞా, నిరోధ సంజ్ఞా, సభ్యులు కేలక సంజ్ఞా, శబ్ద సంకాత నిత్య సంజ్ఞా కిల మే మే హే దశ సంజ్ఞావత్త అనువాదం దహాయం ఇన్నోనికేనకి నిమేకియాన్ని యామ్ కృషి కేమంతికేనే మే దశ సంజ్ఞావ ఎత్తులత్ అప్పకేమో అనిత్య సంజ్ఞా. ఇకపోతే అనిత్య సంజ్ఞా రూపంగా నిత్య వేద అనిత్య సంజ్ఞా అనిత్య సంకాత అనిత్య విజ్ఞానం అనిత్య. ఇకపోతే అనర్థ సంజ్ఞ చక్కు అనర్థ సోతం అనర్థ యోగి అనర్థ సంజ్ఞ ఇన్న విద్యట ఏకే అప్పకేమో అర్మంకి ఇదా మతకది అప్పటి పురువర్ణం ఆయతన హందులగాన్ని ఇతగొట్ట అప్పటి ఒకటి పూర్వమేనగా నికమట అనిత్య సంజ్ఞ అనర్థ సంజ్ఞ హీన కొట్ట హమ విలాయమ అంతేంది అప్పటి దక్షిణలోని సంజ్ఞ సంజ్ఞ హీన కొట్ట దిక్కి సంజ్ఞావ సంజ్ఞావ నిమి ఉదాహరణ దక్కిలోనే సంజ్ఞా స్కందే దత్తహామ రూప సంజ్ఞా శబ్ద సంజ్ఞా గంధ సంజ్ఞా రస సంజ్ఞా పుట్టబ్బ సంజ్ఞా ధమ్మ సంజ్ఞా కిన సంజ్ఞా హయ సంజ్ఞా స్కందిట యాయి తేనే ఏకీ దహిమ రూపయ తీయన్ని కీర్ణ సంజ్ఞావి నిమి సంజ్ఞాకి రూపయాఖ్యన హెందినీయమైతు ఎక్కడికైనా రూప సంజ్ఞ ఎత్తకొట్ సబ్దాఖ్యన హెంగీమీ యుక్త హెందినీయం యుక్త సబ్ద సంజ్ఞ ఎట్ పాస్సే గంధయజ్ఞాన హెందినీయమైన గంధ సంజ్ఞ రస హగుణాగణమైన రస సంజ్ఞ ఇదే ఇది హెమ విలాయం అనిత్య సంజ్ఞావ కటికర గంధోనే కన్ని సంజ్ఞావ నికరము తమంగి హెదిరిమ తమై హేమ దయాత్మ అనిత్యం అప్పటికి ఉండే హేట పెనిన రూపాయ పేన కొట్ట దాన్ని అనిపెత్త బలం దాన్ని ఇస్తల తీవ్ర రూపెట్టినా ఏ వేదన ఏ సంజ్ఞావ జ్ఞాని కీల దాన్ని మేము వల్ల అనిపెత్త బలం దాన్ని ఇతర విన రూపాయ పేని దాన్ని విన వేదన విన సంజ్ఞావ జ్ఞాని కీన వగే తనకి తమంత పులువంపుల సంగులాకము ఏ ఇస్కంద్యంగి అనిత్య హగుణాగన్న భవకిం ఇన్ని కృతమే అనిత్య సంజ్ఞ కీలకేయాన్ని ఇట పాస్తే అనర్థ సంజ్ఞ కీలకేయాన్ని రూపే కియనే అనాత్మ ఇచ్చిన సంజ్ఞావిందుని అరాపి మటక్కలా దాన్ ఫోటో ఎక్క వ్యక్తియే గహుమహామ ఫోటో కేతల పుద్గలే కెనెక్ ఇన్నో కిల కథా కిరోత్ అపే హెందినేమ తీయనో కెనెక్ నిమే కెనెక్ ఏవగే మీ రూపే రూప అనత్ సంజ్ఞా కియన కొట యా హొందట దన్నో మెహేమ వర్ణ సటహన తెవునట మీ ఫెయిని కేతల పుద్గలే ఇన్నో నిమేమే చిత్రయ వగే కియన కనకి హిత దియాన్ చిత్రే ඇතුලේ දැන් අපිට හැම වෙලාවෙම වෙලා තියෙන්නේ චිත්‍රය ඇත්ත වෙලා චිත්‍රය ඇතුලේ ඉන්නේ අපි ලෝකෙ කියලා කියන්නේ අර මතක් කළේ මේ පේන දේ පිටේ ගහපු චිත්‍රයක අතර වෙනසක් නැහැ අපිට එතන සංඥාව කියනකොට අපි කතා කරන දැනගන්න ටික නෙමෙයි යටින් යන හැඟීම අපිට හැම වෙලාවෙම විත්‍ය අධ්‍යය බැලුවට පුද්ගලයෙක් ගඟක් අන්න කුරුල්ලෙක් ඉගිලෙනවා වගේ කියලා අපි කතා කරුවොත් අපි හැඟීම යටින් තියෙන මේක චිත්‍රයක් නේ මේක කෙනෙක් නැහැ කියන වගේ ස්වභාවයක නමුත් මෙතනදී අපි සමහරට කෙනෙක් නැහැ කියන වචන කිව්වොත් අපේ හැඟීම තියෙනවා කෙනෙක් නේ කියන එක මේ අරාරමුණේ කෙනෙක් කියලා කතා කරුවොත් හැඟීම තියෙනවා කෙනෙක් නෙමෙයි කියන සංඥාව අපේ තියෙන්නේ අනත් සංඥා මේ අරමුණේදී කෙනෙක් නෙමෙයි කිව්වොත් කෙනෙක් කියන හැඟීම අපිට තියෙනවා. අපි හැඟීම ඇති කරගන්න ඕනේ. එතකොට කෙනෙක් කියන වචන කිව්වත් ප්‍රශ්නයක් නෑ. හරියට අර බිත්තියේ තියෙන රූපෙට කියනවා වගේ. එතකොට අපිට මේ ආයතන ටිකක් පිළිසිඳ දැනගන්න වෙනවා. ඒකයි දැන් අපිට හොඳට තේරුම් කරගන්න ඕනේ ඇහැට පෙනෙන්නේ මේ හැම වෙලාවෙම වර්ණ සතහනක් විතරමයි. චිත්‍රයක් විතරම වර්ණ රූපයක් විතරම වර්ණයක්. අපි කන්න මේ දියසායන් ටික අරගෙන ඒකේ කොළයක ඒ දියසායන් ටික ගෑවොත් චිත්‍රයක් ඇඳුත් වර්ණයක් ඇඳුත් ඒකේ නොයෙක් නොයෙක් හැඩතල තිබුණාට වර්ණ සතහනක් විතරම. ඒක පුද්ගලයා රෙම නැහැ. ඇත්තටම ලෝකේ මේ පුද්ගලයෝ දකින්නේ අපි. අපි නිකමට කියමු දැන් සිත්තරෙක් ගන්න. එයා බිත්තියක් තින්ත වාල්දියත් අරගෙන බිත්තිය එක එක කොටසෙන් කොටස කොටසෙන් කොටස එක එක හැද තින්ත ටික අතුරුම එක කරන්න. එතකොට ඒ තින්ත ටික හිටින් හිටින් අපිට පේනකොට පුද්ගලයෙක් දකින්නේ අපි. ආතය පුද්ගලයේ අඳිනවා නෙමෙයි චිත්‍රටිය කරනකොට ලෝකී ආයතනට තමයි අපිට හැඩයක් නැගෙන්නේ. දැන් අර දේසායන් ටිකේ පුද්ගලයේ හැඩයක් නැහැ. එතකොට ඒක විත්‍යෙත් වෙන එකක් නැහැ. අවකාශ ධාතුර සාපේක්ෂව මේ චින්ත ටික නිසා අපිට හැඩයක් නැවිලා තියෙනවා. දැන් අපි ලීයකින් ලියක් ගත්තාම ඒකේ සමහර ටිකක් හරලා අයින් කරලා අපිට හැඩයක් කුළුප්පලා පෙන්වනවා. ඒ වගේ මේ වර්ණය නොයෙක් නොයෙක් ආකාරයට හිටින්නකොට අවකාශ ධාතු සාපේක්ෂව අපිට හැඩයක් මතු කරලා පෙන්වනවා. ඒ හැඩේ අපි බොහෝ කාලයක් ප්‍රපංච කරලා තියෙන මේ මිනිස්සේ මොකද අපිට ඔය මිනිස්යා කියන අදහස ඔය හැඩේ තියෙන හැමදෙකෙදිම එනවා. මිනිස්යා තියෙන ඉතල දෙක පිළිදෙනින් අපි ඇතුළේ තියෙන මිනිස්යා එන්නේ එළියට. හීනෙන් දැක්කත් එනවා. ඔය හැඩේ එනකොටම එනවා. නමුත් අපි හිතාගෙන මේ මිනිස්යෙක් පේන්නේ කියලා. එතකොට අනත්ත් සංඥා කියනකොට අපිට හොඳට තියෙන්න ඕනේ රූපේ කියන එකේදී අර මෙහෙම පෙනෙද්දී පේන තැනක මේ වර්ණ සතහන ඒ තියෙන්නේ කියන එකට ඔකෙදි හිත නැඳුරු කරලා බලන්න වෙනවා. අර වගේ උපමාවක් අරගෙන චිත්‍රයක් තුල ගස් කොළන් පෙවුනට ඒක චිත්‍රයක් මිසක පේන දේ තුල නෑ. එහෙම අදහසක් නෑ. සංඛාරක අදළු උපමා. සංඛාරයේ කෙරෙව පදක් වගේ කියන්නේ හරයක් නෑ, අරටුවක් නෑ. කෙහෙල් ගහක් අරගෙන පතුරු ගහලා 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 බැලුවොත් ඒකේ පතුරු ටික අයින් වෙන නිසා අරටුවක් ඉතුරු වෙන්නේ. ඒ වගේ අපි හිතන දෙයක අරටුවක් නැහැ, හරයක් නැහැ. ඕනම දෙයක දැන් මිනිසයා කියන එක හිතන්න පතුරු ගහලා පතුරු ගහලා පතුරු ගහලා බැලුවොත් ඒක හම්බෙන්න ගණක් නැහැ. එහෙම එකක් නැහැ. ඒ වගේ අපි කතා කරන හැම දෙයකම නැහැ. ඉතින් හැම වෙලාවෙම අනත් සංඥා කියන්නේ අපිට සත්පුද්ගල භාවයට හම්බ වෙන දේ තුළ අනාත්ම ස්වභාවය හසු කරගන්නට හැම වෙලෙම සංඥාවෙන් ඉන්න ඕනේ. අනාත්ම සංඥාව උරු කරගන්න ඕනේ. අනාත්ම සංඥාව කියලා කිව්වේ මම ඒකයි මතක් කරේ. මේ පේනක රූප සංඥාව තුන අනාත්ම ස්වභාවය හඳුනා ගන්න විදිහට ඉන්න ඕනේ. ඒ වගේ ඇහෙන සද්දේ දීුණත් එහෙමයි. එතකොට අපි කියමු දැන් කෙනෙක් කියන සංඥාව එනකොට අපිට හොඳට තේරෙන්න ඕනේ කෙනා කියන එක අපිට හිතට පේන්නේ මේ පුද්ගලයෙක්ගේ නොවන විදිහට මේ ඒ විදිහට අනත් සංඥා. ඉතින් ඕකෙදී අපිට මෙහෙම කරන්න පුළුවන්. කොහොම අරමුණක් අරමුණක් ගන්න බැයි නම් තමන්ගේ කය අරගෙන කය එක එක කොටස තමන් සම්මර්ෂණය කරනවා. හිතින් සම්මර්ෂණය කරලා අපි එහේ කියන එක කඩලා 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 මෙහෙම හිතේ බලුවාම කන බොන ආහාරයෙන් නෙමෙයි කෙනෙක්ගේ නෙමෙයි ඒ වගේම තමයි එහෙනම් අනිත් බාහිරයි කෙනෙක්ගේ හැ කියලා පේන දරපත් එහෙම නේද තියෙන්නේ ඒ වගේ දැන් මේ වගේ වස්තුවකට අපිට කෙනෙක් කියලා හිතෙන්නේ තමන්ට පුද්ගල භාවයෙන් හම්බ වෙන හැම රූපයකම පුද්ගල භාවයේ නැති අනාත්ම ස්වභාවය හසු කරගන්න කුමන හෝ ආකාරයකට හිතන විදිහකට ඉන්නව නම් ඒ තමයි අනාත්ම සංඥාව කියන්නේ. ඊට පස්සේ ඇහෙන ශබ්ද, ගන්ධය, රසය ඒ තුල අනාත්ම ස්වභාවය ඇති කරගන්න නැඹුරු වෙලා ඉන්නව නම් ඒකට කියනවා අනාත්ම සංඥාව කියන්නේ. එතකොට කෙනෙකුට පුළුවන් අනිත්‍ය සංඥාවෙන් ඉන්න. ඕකෙදී තව පුළුවන් අපිට ඒ අනිත්‍ය සංඥාවෙදි ගත්තාම ඉස්සෙල්ල පෙවුණු රූපේ නෙමේ ඊගාවට පෙනෙන දැන් වෙන රූපයක් නේද කියලා ඒ විදිහට එකින් එක ටික 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 හිතන්න පුළුවන් ලොකු වෙනසක් වෙනවා ඒකෙන්. එහෙම නැතිනම් ඉස්සෙල්ල පෙවුණු සංඥාව නෙමේ දැන් තියෙන සංඥාව. මම බලමු දැන් ඒ දැන් තියෙන සංඥාව වෙන එකක් නේද? මොහොතින් මොහොත 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 තමන්ට වෙනස් වෙනවා කියලා දැකකින් හරි. ඒක අනිත්‍ය සංඥා අර වගේ අනාත්ම ස්වභාවයට අනුරූපව එහෙම නැත්නම් ඊට පස්සේ තවන්ට පුළුවන් තව කෙනෙකුට මෙතනම මේ කයේ පවතින පිළිකුල් ස්වභාවය දෝත්‍යන් සාකාරය මෙහෙ කරන්න. ඒකෙදි අසුභ සංඥාව කියනකොට මේ තමන්ට පිළිකුල් ඇති වෙන විදිහටම නිමිති සිහි කළා මේ කයට ආදේශ කරන මේ කයත් බඳුයි නේද කියන විදිහට බලන්න. ඊට පස්සේ බාහිර කෙනෙක් පුද්ගලයෙක් තුළ සිහි වෙනකොටත් අර අපි කියන්නේ සමහරට හොඳ ලස්සනට ඉන්න චිත්‍රපටියක ඉන්න නළුවෙක් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඒ ගැන ටිකක් හිතන්නත් කියමු. මෙයා හැංගිලා ඉඳලා කබ්බ කඩලා හොටු හොරලා මේක නෙවෙයි දේවල් පැත්තකට ඉඳලා කරලා ඉවරලා මේ ටික ඉතිපත් කරලා තිබ්බට මේක නෙවෙයි සදායක් වෙන්නේ කියන වගේ තැනකින් අපිට හිතන්න ඕනේ. ඒ වගේ තමයි අර පිළිකුලයි අසුබයි නේද කිව්වට තමන්ට තේරෙන්නේ නැහැ. ඒ වෙලාවේදී තමන්ගේ ඇඟට තේරෙන වටින විදිහට ක්‍රම උපයන් තමන් හොයාගෙන ඉතතන ඒ වගේ අසුබසක්. ඊට පස්සේ දැන් ආදීන සංඥා කියනකොට ලෝකේ අපි කියමුකෝ ආදීන බඩකින්න පිපාසය නොයෙක් මැසි මතුරු අවුසුලන් ස්පර්ශයන්ගෙන් දුක් දෙන එක හොරි කුෂ්ඨ දඩ මේ වගේ රෝග හැදෙන්න පුළුවන් හැටි මේ ශරීරයකට කියලා ඒ වගේ ඇති වෙන ආදීන ස්වභාවය වගේ එතන මේ සංඥා අසුබ සංඥා ආදීන සංඥා ඊටවත් පහන සංඥා පහන සංඥා එතකොට තමන් තුල උපං උපං රාග දේශ මොහ කියන හිතේ පහළ වෙනවන හිත ලියවලාගෙන යම්ම අකුසල විතරකයක් උපන්නොත් ඒක දුරු කරන්න ඕන කියන සංඥාවෙන් ඉඳලා හඳුරගෙන උපං උපං අකුසල ධර්මය දුරු කිරීම සඳහා තමයි හිතේ. ඒ වගේ ඔය මාර්ගේ මාර්ගට මාර්ගේ මාර්ගට එන්නත් පහන සංඥා ඊට පස්සේ විරාග සංඥා සමස්තයක් වශයෙන්ම හිතට ලෝකේ මාර්ගගෙන විරාගයට බලනවා. විරාගයට කියන්නේ මේ ලෝකේ ඉන්නකොට මේ වගේ ආදීනව ඇති වෙන්න පුළුවන් නේද? මේ වගේ නින්දා අපහාස ඇනුම් බඳුන් අනුකූල මේ ලෝකෙ ඉන්න සුසු එකක් නෙමෙයි. සසරෙ හිත මේව වෙන්න පුළුවන් නේද කියන වගේ දැනකින් සසරට කල කිරුණෙක් ලෝකෙට කල කිරුණෙක් ලෝකේ ආස්වාද ගතිය අනුමුණු කරන්නේ නැතු හිත ස්වභාවයෙන්ම අපේ තියෙන්නේ ලෝකයේ නිතරම මේ ආස්වාද ස්වභාවය හිතන්නේ. නමුත් හිතට විටින් විට විටින් විට අල්ලලා දෙන්න ඕනේ මේ ආදීනෝ ස්වභාවය කවදාවත් අපි පේන්නේ නැහැ. මම ඔය කියන්නේ ඇත්තටම ලෝකේ තියෙන ආදීනෝ ස්වභාවය ඒ දිනේදී ජීවිතේදී අපිට හම්බ වෙන්නේ නැති හින්දා ඔය සමහර විටක ඔය පුංගුතාවු රෝහලකට වගේ ගියොත් පුතුම විදිහට ජීවිතේ කලකිරේ. සමහර අය ඉන්නවා මේ දෙල්ලේ පල්ලෙහා පරණ. දැන් ඔය වගේ එක දැනකට මම ගියා දෙල්ලේ පල්ලෙහා පරණ දෙය ඉන්නවා කවුරු හරි කවන්න නම් පොවන්න නම් එහෙම සිටිලි කැසිකිලි බොක් කියලවත් තේරෙන්නේ නැහැ. ඒක ඔක්කොම මයින් කරන කවුරු තස් යන කතා කරන්නේ බලනකොට කොනේ කොලාතුරු පිළිලා 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 මේ උඩ මට්ටමට සරෝවක්. ඊට පස්සේ මම මොකද කරන්නේ? මේ කටුවක් අරගෙන මම කරා. මෙතන අපිට තමයි මට තව වමන යන්න වගේ මම ඒක එතන පිළිවෙන්නේ නැහැ. එතකොට මේ කය හැම දවසකම පිළියම් කරන හින්දා නේ තමන් දැන් අපේ ඥාතිවරයෙක් එක්කම අම්ම කෙනෙක් ඔලගේ කරලා සම්පූර්ණ යා ඔප්පලම වුණා. නැගිට ගන්නත්ද සිහි නැහැ. මොන හරි අන්තිම මොහොත කටට කටේ දුණු බෙහෙත් වගේ දෙයක් කෑමද එහෙම උන්ට තත්ත්වෙන්ද හපාගෙන ඉන්නේ හොඳට සිහිය තියෙනවා. ඊට පස්සේ තවස් ගාන දිහාම දැන් කටාවෙන් නැ කාලතු තු වෙන්නද ගන්ත මේව සර්ව වගේ මැලියක් බැඳිලා 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 මේ අපි හැමෝගේම එක දවසක් දත්මගින්ද බලන්න බලන්න උදේට දත් මැලියක් වගේ අපි මේකම පිළිහම් කරන හැද සුභ සංඥාවෙන් අපිට තියෙන ඒ වගේ අසුභ සංඥාවට ගන්න පුළුවන්. මොකද මේ වගේ පැවැත්මක් නේද ලෝකෙ තියෙන කියලා විරාගයට අපි ටික ටික හිතුවේ නැත්තම් ආස්වාදයට බැස ගන්නවා හිත. මෙහිව හිතන්න 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 තමයි අපිට ආදීන හිතන්න හිතන්න විරාගයට හිතන්න හිතන්න අපි මේ ලෝකෙන් කලකිරෙන අසුභ වශයෙන් බලන මේක ආදීනව කරගන්න පුළුවන්. ආදීනව වශයෙන් බල අසුභ කරගන්න පුළුවන්. අසුභය ආදීනව බල විරාගය ඇති කරගන්න පුළුවන්. මේ එකට තියෙනවා. එතකොට ඒ වගේ ලෝකී විරාග ස්වභාවයට බලන්න. විරාගය ඇති වෙන විදිහට බලන්න පුළුවන් අපිට අසුභය මෙහෙ කළක් බලන්න පුළුවන්. ආදීනව වලක් බලන්න පුළුවන්. කොහොම එහෙම නැත්නම් සමස්තය වශයෙන් මේ ලෝකෙ මෙහෙම තිබුණාට ලෝකයා මේ தත්ත්වේ පවත් ගන්නේ මහා වෙහෙසකෙන් නේද කියන කාරණාව විතරක්. අනිවාර්යෙන් හිතිය යුතු මේ සංඥාවෙන් මේ දස සංඥාව ඇතුළත නොවීම නිසා යාස්ක වෙන්නේ අපේ. අපි එතකොට අපිට තියෙන්නේ ඔක අනිත් පැතවලික මෙනෙහි කරනකොට එන්න වෙන්නේ නිත්‍ය සාංච සංඥාව මෙනෙහි නොකරනකොට විකින් විතුව නිත්‍ය සංඥාව දැස ගන්න. අනාත්ම සංඥාව මෙනෙහි නොකරනකොට ආත්ම සංඥාව දැස ගන්න. අසුභ සංඥා මෙනෙහි නොකරනකොට සුභ සංඥාව දැස ගන්නවා. එතකොට ආදීන සංඥා මෙනෙහි නොකරනකොට ආස්වාද සංඥාව දැස ගන්නවා. විරාග සංඥාව මෙනෙහි නොකරනකොට සරාග බව දැස ගන්නවා. අන්තිමට අපේ ජීවිතයේ තියෙන නිත්‍යයි ආත්මයි සැපයි කියන තැනට ටිකකින් දැන් මේ යන්නේ ඔක්කොම. ඉතින් මේ ටික තුල දගෙන මොන දර්ශනයක් කතා කළත් හෙල්ලෙන්නවත් නැහැ කියලා. ඉතින් හරියට ලොකු මුල් සහිත ගහක් ගලවන්න ඉස්සෙල්ල වටේ පස්තික බුරුල් කරන්න ඕනේ වගේ වැඩක් තමයි මේ දස සංඥාවෙන් කරන්නේ. සංයෝජන මුලින් උපුටලා දාන්න නම් ඒක කරන්න පුළුවන්කම හම්බෙන්නේ මේ වටේ බුරුල් කරන කෙනාට. ඉතින් මේ දස සංඥාව කියන්නේ ජීවිතයේ හැමෝම හැම වෙලාවකම මාර්ගය මාර්ගට ওই ස්වභාවය ඇති කරගන්නා විටින් විට කොය 10 තියෙන ඕන ක්‍රමයකට මේ 10 ඇතුලේ කුමන තැනකින් හෝ කෙනෙකුගේ මනස පවත්වනවා නම් එයාගේ සංයෝජන ලැබෙනවා ටික ටික. විරාග සංඥා. ඊට පස්සේ නිරෝධ සංඥා. ප්‍රත්‍යයෙන් හටගත් දේ ප්‍රත්‍යයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා නේද? කියන එක අතීතයේ තිබුණා නෙමෙයි. අනාගතයේ තියෙනවා නෙමෙයි. දැන් මේ හේතුන්ගෙන් හටගන්න දෙයක් නේද? කියලා මේ ස්කන්ධයන්ගේ හටගත්ත දේ නැති වෙන බවට ඉන්නවා නිරෝධ සංඥා. සබ්බ ලෝකේ අනාගත සංඥා සියලු ලෝකේ නොලැබෙන නොලැබෙන වෙනස. සබ්බ ලෝකේ අනාගත සංඥා කියන්නේ සී අර කිව වගේ මේ අසුභයෙන් බලලා ආදීනයෙන් බලලා විරාගයට බලන ලෝකේ අල්ලන්න කිසිම දෙයක් නැහැ නේද කියලා එක හිතට සමස්තයක් වශයෙන්ම ලෝකෙ දිහා බලනවා. මේ ලෝකේ දැන් අපි කියමු ඕස්ට්‍රේලියාව පැත්ත හොඳ නැහැ කියලා බැලුවොත් මට ලංකාවේ හිත දැකගන්නේ. එහෙම හොඳයි කියලා හිතේ. එහෙම හොඳයි කියලා හිතුවොත් හොඳ නැහැ කියලා හිතුන්නේ. නමුත් කොහේ ගියත් මේ පැවැත්ම නේද හැමතැනකම මේ. නැත්තම් මට මේ දරුවෝ ගාව හොඳ නැහැ අර දරුවෝ ගාවට ගියොත් හොඳයි කියලා හිත බැඳේ. නැත්තම් මේ දරුවෝ හරියන්නේ මට අහව ඥාතිය ගාව ගියාම. නමුත් අන්තිමට සම්බුලෝකේ අර කොතන ගියත් අන්තිමට මම මේ ස්වභාවය නේ කියන තැනකම වගේ මුළු ලෝකයේම කැටි කරලා කැටි කරලා ගන්න පුළුවන්. සම්බුලෝකේ ආරගත සංඥා සබ්බ සංඛාරයේ සුවයිච කරන්න. ඒක කරන්න පුළුවන් ඔය ටික කරගෙන 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 එනකොට එයාට හම්බ වෙනවා මේ සියලුම ධර්මතා මනසයි කියන මට්ටමට හඳුන ගන්න පුළුවන්. සියලුම සංස්කාරයන් සබ්බ සංඛාරයේ සුවයිච සංඥා කියනකොට හිතේ පහළ නැගිටා කුඩා විතරකේ පවාණිති ලැබෙන පුළුවන් මට්ටමට එනවා. ඒක ගන්න වෙන්නේ මෙතෙ මේ ඔක්කොම වෙනවා ඉස්සෙල්ලා පුද්ගල භාවයෙන් ඇති කරගත්තයි සබ්බ සංකාරයන්ට සත්‍යයි. ඊට පස්සේ ආනාපාන සති විටින් විට ඉඳ ලැබෙන අවස්ථාව ආනාපාන සති සංඥාන දෙන්න. අස්වාද පස්වාද සංඥා. ඔය අස්වාද පස්වාද සංඥා තමයි ඉන්න පුළුවන් එක තමයි මම හැම වෙලේම කියන සති නිමිති ඉන්න. සති නිමිති ඉඳගෙන සීයෙන් අස්වාද පස්වාද කියන්නේ ඒක හුරු වුණාම ඉඳගෙන මේ ඉන්න ඕනේ නැහැ. අපිට හුරු නැති හින්දා ඉඳගෙන මේ හිතගෙන මෙහෙම ඉන්න ටිකට වැඩක් පොලක් නොක බස් එකකට යන්න වාහනයකට යන්න වාහනේ යන වෙලාව හොඳට පුළුවන් මේක තියෙන්නේ. ඉතින් ඔය දස සංඥාව තියෙන සම්පූර්ණම මුල් සහිත ගහක් උදුරන් ඉස්සෙල්ලා ඒකේ වටපිටාව වතුර ටිකක් දාලා පස දුරු කරනවා වගේ යන හොඳට දකින්න ඕනේ. මේ දෙන්නු දස සංඥාව නෑ කියලා කියන්නේ ඕකට ප්‍රතිපක්ෂ වශයෙන් තියෙන 10යි එහෙමමයි ජීවිතේ කියන්නේ. ඒ 10යි එහෙමමයි ජීවිතේ මේ ධර්මතා 10 තුල ඉඳගෙන ආශ්‍රයක්ෂය වුණොත් තමයි පුදුමේ. ආශ්‍රයක්ෂය නොවීම පුදුමයක් නැහැ. ඒකයි අපි මම මතක් කළේ වෙන පාරක යමේ වෙන දිහකට යන්න ඕන කිව්වට වචනේ සිටගෙන එක නෙමෙයි මාර්ගයේ පළේ ලැබෙන මාර්ග යන එක මත. එතකොට නිත්‍ය සංඥාව ආත්ම සංඥා සුභ සංඥා ආස්වාද සංඥා ආදී සංඥාවන්ගෙන් ජීවත් වෙමින් අනිත්‍ය සංඥා අනත් සංඥා සුභ සංඥා ආදී සංඥාවන්ගෙන් සහිත කෙනෙකුගෙන් ලැබෙන ප්‍රතිඵලය බලාපොරොත්තු වුණාට අපි මේ ටික නොලැබීම පුදුමයක් නැහැ. ඒ නිසා මේ දස සංඥාවන්ගෙන් කියන්නේ අනිවාර්යෙන්ම ලෝක කෙනෙක් විතින් විතකර එකක බැරි වෙන්න පුළුවන් මතක් කර කර මේ කුමන හෝ එක කුමාරි මාරුට මාරු මාරුට මාරු මාරුට ඉන්නකොට මෙයාගේ සංයෝජන ද්‍රජානස් දේශනා කරන්නේ උපාදානීය ධර්මයන් කෙරෙහි ආදීනවන් බලන කෙනාගේ සංයෝජන තුරු වෙනවා. ඔකට බුදුරජාණන් උපමාවක් දෙන්නවා. වරපටවල් වලින් බැඳපු නැවක් හය මාසයක් මුල්‍ය වර්ෂාවක් නැහැ. මොහොත තිබිලා තිබිලා ඒකට ලුණු වැඩිලා හුලං වැඩිලා තියෙන තරලා වෙයි කවුද කොද ගෙනල්ලා වැස්සට තෙමද තිබුණු පමණකින් වරපටවල් ලොකම ගිහලා යනවා. මහන් ඒ වගේ මේ උපාදානීය ධර්මයන් කෙරෙහි කෙනෙකුගේ රූප වේදනා සංඥා සංකාර විඥාන නැත්තම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේවා කියන්නේ උපාදානීයද? ඒකට ආදීනවන් බලන කෙනා. එතකොට 80 වසරෙන් බැලුවත් ආදීන හැටියට බැලුවත් අනිත්‍ය හැටියට බැලුවත් අනාත්ම හැටියට බැලුවත් ඔක්කොම සම්පස්තයක් වශයෙන් ඊට පස්සේ වැටෙන්නේ ආදීනවන් බලන කෙනා. බලන කෙනාගේ සංයෝජන පහස්යෙන් දෙවිල යනවා. තමා තුළින් දකින්න පුළුවන්. නමුත් එතෙහි තමා තුළින් දකින්න ඉස්සෙල්ලා සබ්බ සංඛාරිත සංඥා කියတဲ့ දකින්න පුළුවන් තමාට. සබ්බ ලෝක යන ගත සංඥා කියන්නේ කියන්නේ සියලු ලෝකේ කියන කොට ඇහෙන් දැකපු අපිට දැන් සිහි කළ කොහේ හරි දෙයක් හොඳයි කියලා හිතට හිතලා යන්න තියෙන ඉඩ නැති වෙනවා. ඒකයි සබ්බ ලෝකේ යන පිටත සංඥා සියලු ලෝකයේ වැලීම සංඥා ඔය ඔක්කොම එකට එකතුන අර්ථයකට එනවා නමුත් මෙහෙන් අපිට ගන්න බෑ අද මේ ලෝකයේ කියලා තියෙනවා ඒක හොඳ දේවල් තියෙනවා කියන තැනකම ඉන්නේ ඒකත් අධර්මොත් තමයි අපිට මෙහෙට එන්න වෙන්නේ එහෙනම් දැන් තමන් තුළට ආවොත් එන්න පුළුවන් නම් තමන් තුළින් සියලු ලෝකයේ නොවැළෙන තැනට එන්න පුළුවන් නම් ඕවා බලන්න ඕනෙත් නැහැ වෙලාවන් ඒක ගන්න බැරි හින්දායි දැන් අපිට පේන මට්ටමට මේ තියෙන්නේ අරක ප්‍රතිඵලයක් සබ්බ ලෝක යන ගත සංඥාචය සියලු ලෝකයේ නොවැළෙන විදිහට අට්ටිය දිහා පිළිකුල් කරනවා ලැජ්ජ වෙනවා මේ ලෝකයේ තියෙන දේවල් වලින් පිළිකුල් කරනවා ලැජ්ජ සහගත වෙන ස්වභාවයක් කියන එක උපාදාය රූප වල සුඛෝ රූප උපාදාය රූප වල තියෙනවා සුඛෝ රූප ගැන ඉන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය ආකාශ ධාත කාය විඤ්ඤාති වචේ විඤ්ඤාති රූපසලහුතා මුදිතා කම්මඤ්ඤතා උපචේ සම්පති ජරතා අනිච්චතා කබලිකාර කියලා මේ වගේ රූප ටිකක් තියෙනවා ඕනම රූප ටික තමයි සුකුම රූප කියන්නේ ඉස්තාසියු සූක්ෂම ওই රූප අනි දස්සන අපටික රූප කියලා කියනවා දකින්නත් ගැටෙන්නේ නැහැ ඒකට ඒ රූප හැම වෙලාවෙම ඒ රූපේ ස්වභාවය තමයි අපිට කිසි වෙලාවක ඇහෙන් දකින්න බෑ ඉන්ද්‍රිය රූපේ පුරුෂේන්ද්‍රිය රූපේ ජීවිතේන්ද්‍රිය රූපේ මේව නුවණින් තමයි දකින්න වෙන්නේ විඤ්ඤාප්ති රූප එතකොට මේ රූප ටිකේ ඒ ස්වභාවය හඳුනාගත්තාම අපිට පහසු පුද්ගලික කරනව නෙමෙයි. පුද්ගලික නෙමෙයි. මේ රූපේ කියන කාරණාව තේරෙන්නේ. දැන් අපි කියමු මේ රූපය ලෝකේ ස්ත්‍රියක් කියන ස්වභාවයට තියෙනකොට අපි දන්නවා ධම්මායතන නැත්තම් අපි කිව්ව ප්‍රතිසන්දී වශයෙන් පැමිණි සිටේ පවතිනවා වේදනා සංඥා සංකාර ගැන නාම ධර්ම ඒ ටිකේ තියෙන කර්මජ රූපය කර්මජ ස්වභාවය සියුම් ස්වභාවය ස්ත්‍රියක් විදිහටයි මේ රූපේ හදන්න ඕනේ කියලා. ඔක තමයි භව රූපය කියලා කියන්නේ. ඉති භව රූපය පුරුෂ භව. ඒ හිතේ තියෙන රූප ස්වභාවය නිසා රූප ස්වභාවය නිසායි අපිට මේ ස්වභාවය හැදෙන්නේ. අපි නිකන් ඔකට මම අදහසක් ගත්තොත් ඔගලන්ට හිතේ හදාගන්නවා ඔගොල්ලෝ ඉස්සෙල්ලා රූපය. ඒකයි සංඛාර කියනකොට මොනවද සංඛාර වල පෙන්වන්නේ? රූපං රූපත්තාය සංකතං අபிසංකරන්ති इति සංඛාරෝ. රූපේ රූපේ පෙනෙක සකස් කරනවා. කිදීල කරගන්නවා. ඒකද සංඛාරය කියන්නේ. රූපය රූපය පිණිස සකස් කර ගන්නවා. අනේ අදහසෙන් දකින්ද අපි මොකක් ඕගොල්ලෝ පුටුවක් හදන්න ඕන කියලා අදහස ගන්න කවුදද දැන් ඉස්සෙල්ලා හිතේ හදා ගන්නවා. කකුල් හතරක් තියෙනවා, ලෑල්ලක් තියෙනවා, නෑල්ලක් තියෙනවා, ඒකෙන් එහෙම තියෙනවා, මෙහෙම මල් වැඩක් ගන්න ඕනේ කියලා හිතේ තමයි දැන් රූපයක් තියෙනවා අපේ. තේරුණාද? මේ හිතේ මෙහෙම රූපයක් හදාගත්තම මොකද රූපක රූපත්තාය. බාහිර රූපය හැදීම සඳහා බාහිර රූපය හැදීම සඳහා හිතේ හදපු රූපය තමයි සංකාර කියන්නේ. රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති. සකස් කළ පිළියෙල කරගත්ත එකට සංකාර කියනවා. දැන් ඕගොල්ලෝ දැන් හිතේ තියෙන විදිහට යන ලෑලිකාව ටික තියන්න. ඒකයි කොතනක හරි ආ මේක වැරදි. ආපහු හදන්න. මොකද දැන් කවදාවත් තව පුටුවක් තිබුණා නම් ඒක දිහා බලබලා හදනකොට මේක විදිහට නෑ කියලා අපිට කියන්න පුළුවන් නේද? මෙතෙන්ට මේක වැඩි නැත්නම් මේක මෙතෙන්ට ආවෙ නෑ මේ මල් වැඩ මෙහෙම වැරදි කියන්න අපිට මෙම්මක් තියෙන්න ඕන නේද? තේරෙනවා. නමුත් අර හිතේ තියෙන එකට ගලප තමයි හදන්නේ. දැන් ගයක් හදනවා කියන්නේ කිස්සෙල්ලා අපි හිතේ හදන්නේ. හදලා ඉවරලා තමයි මෙහෙ ඊට පස්සේ සම්පූර්ණ හදන්නේ. මේක සංකා. දැන් හොදි වලට ලුණු අඟුල් බලනනේ. ඔබල. දැන් ලුණු අඟුල් බලනකොට කොහෙද? ගලපනවා. ඒ කියන්නේ ඔගොල්ලන් හිතේන හරිසියු. ඒ රස රූපයක් තියෙනවා ඔයගොල්ලන්ගේ හිතේ රූපයක් එක. රස රූපයක් තියෙනවා මෙන්න මේ ගානට ආවමයි හරි කියලා. බැලුව ගැලපෙන්නේ තව ටිකක් දානවා. දැන් ඔහොම ගලපන් දෙයක් නැත්නම් ආයෙ අඩු වැඩියක් පේනවද මේ? මෙහි අඩු වැඩියක් තේන්නේ හොඳට බලන්න මෙහි එකකට ගලපන නිසා. ඒක දැන් රහතන් වහන්සේලාට මෙහි අඩු වැඩි ප්‍රශ්නයක් ඇත්ත ගලපන් නැති නිසා. ගලපන් නැති වුණොත් එයා අඩු කියලා වැඩි කියලා එකක් නැහැ ජීවිතේ. ලැබෙත් ඒ වර්තමානයේ ඉන්නවා. අඩු කියන්න දන්නෙත් නැහැ අඩු වැඩි කතාවක් නැහැ. ලැබෙන දේ ජීවත් වෙනවා. නමුත් අපි උපාදාන වෙච්ච රසයක් තියෙනවා. හොඳයි කියලා තණ්හා කරලා හදාගත්ත මට්ටමක් තියෙනවා. ඒකද තණ්හාව නිසා අපි මොකද කරන්නේ? මෙහෙ ටිකක් ගලපනවා. දැන් අපි කැමති මට්ටම මේ තණ්හාව මේ දාගන්න මේ තණ්හාවෙන් මේ ටිකක් කරන්නේ අපි. දැන් අපි කැමති මට්ටමට නෑ තාම. අපි මොකද කරන්නේ? ආයෙ ටිකක් දානවා. ඊට පස්සේ දැන් සමහරට අර මේකට වැඩි. එතකොට මොකද කරන්නේ? ලුණු වැඩි දැන් දෙහි ටිකක් දානවා. මොකද ක්‍රම දන්නවා මේකට දැන් එහෙමයි කරන්නේ. ඉතින් මම ඒක මතක් කළේ ඒ වගේ හිතේ කියනොත් මේ හිතේ තියෙන මේ රූපය හදන ලුණු රූපය. ස්වභාවය ධම්මය දිනේ පරයක්න සිව්. ඒ රූපේට අනුවයි අර හිතේ තියෙන පුටුවට අනුව හදපු පුටුව නෙටේන්නේ. එතන තියෙන එකද? ඒ වගේ ඊට අනුව කබලින්කාහාරෙන් අපි අර විදිහටම හදපු රූපෙ මේ. තේරෙන නේද? ඒක මේ රූපේ සංඛාරය වෙන්නේ නැහැ. මේ රූපේ හදන්න හදපු එක තමයි සංඛාරය. ඒක දැන් මලමිනියක භව රූපේ නැහැ. ඉති භව රූපේ පුරුෂ භව රූපේ කියන රූප නැහැ. නමුත් අපි හිතන අපිට තාම හිතෙනවා මේ මලමිනිය දිහා බලලා මේ ස්ත්‍රියක් මේ පුරුෂයෙක් ස්ත්‍රී භවයේ පුරුෂ භවයේ තව තියෙනවා කියලා අපි හිතන්නේ. හොඳට දකින්න ඕනේ කනබුන ආහාරයෙන් හැදුණු කබලින්ක ආහාරයෙන් හැදුණු රූප විතරමයි දැන් ওই මලමිනිය තියෙන්නේ. වෙන මොකුත් නැහැ රූප. සතර මහා ධාතු විතරමයි තියෙන්නේ. මේ සතර මහා ධාතු ඔය හැදෙට රාති කෙරුව රූපයට තමයි කියන්නේ ඉතින් ඒක සුඛම රූප කියන්නේ ඒක ඉතාම සිව්. දැන් ඒ සිව්ම් රූපයේ මුල් කරගෙන හැදිච්ච ඖදාරික රූපයට තමයි අපි අත වදින්නේ. ඖදාරික රූපය තමයි අර දිරන්නේ. වෙනස් වෙන අපේ මලමිනිය කියලා අපි හිතාගෙන ඉන්නේ. දැන් කාය ධාතු කියන්නේ ඒක ඖදාරික රූප. ඇහ රූප කන්න ශබ්ද නාසය ගන්ධය දිව රස කය පොට්ටබ්බ කියන මේව ඖදාරික රූප. කලු රූප. මේ රළු රූප රාශියනේ සිවුම් රූප නිසා සුකුමක. ඒ ඉන්ද්‍රිය වර්ගයන් තමයි පුරුෂින්. ඊට පස්සේ මේ ඖදාරික කය ජීවත් කරවන ගතියක් තියෙනවා. කය පවත්වන ස්වභාවයෙන් තමයි ජීවිතය කියන්නේ. ඊට පස්සේ ආකාශ ධාතුව කියනකොට ඒකත් සිවුම් නෝනේ. කට ගැටෙන්නේ ඊටසේ විඤ්ඤාප්ති රූප කියලා තියෙනවා. විඤ්ඤාප්ති කියන කාය විඤ්ඤාප්ති වාචික විඤ්ඤාප්ති කියලා. ඒ විඤ්ඤාප්ති රූපෙන් ඔසවන ලද මේ ඖදාරික කය අපිට ප්‍රකට. මේ කය කරවන මම කිව්වේ දැන් මේ කමසෙට බැහැ තනියම අත එසවන. අපි අපේ අතේ ඇතුළට දාලා තමයි ඔසවන්නේ. ඒ වගේ යන්න ඕනේ කියන්න ඕනේ කියන චේතනාවෙන් හදපු රූපය නිසායි ඒ රූප හැදෙන්නේ. තමයි වායෝ ධාතුව යනකොට මේ කය වැදිලා මේ සහඬවල් පිට වෙන්නේ. කාය විඤ්ඤාති වචේ විඤ්ඤාති කියලා මෙහෙම කතා වචන පිට කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියන හිතේ තියෙන රූප ධම්මායතනේ පරියාපන්න. ඒ රූපව තියෙන්නේ මොකටද? මේ කාය විඤ්ඤාති කියලා කියන්නේ මේ කයෙන් යමක් අඬ ගහනවා කියන්නේ හරි යනවා කියන්නේ හරි එනවා කියනවා හරි කය ක්‍රියා කරවන්න හිතේ ඇති වෙන ගතියට කියනවා කාය විඤ්ඤාති රූපේ. ඒ රූපයේ ස්වභාවයට අනුවයි කය වෙන්නේ. අපි කියමුකෝ නිකන් කියන කය කෙනෙක් නටනවා කියලා දැන් මෙහෙම වෙනවා කියන්නකෝ දැන් එහෙම වෙනවා කියලා මෙන් නිකන් නැහැ. හිතේ හරියට ඒ රූපේ එහෙම වෙනකොට මේ කයයි. හරියට මේක අර ඔළු බකුණට හේතකට විඤ්ඤාත් පිරු වාචී විඤ්ඤාත් කියන්නේ එහෙම විඤ්ඤාත් රූප ආයඤ්ඤාත් වෙච්චි දැස රූපස ලහුතා ලහුතා කියන්නේ මේ සිතේ ගතියක් තියෙනවා කය නිබර කරන්න දැන් අලියෙක්ගේ බර කොච්චරද තොන් නමුත් උට කිසිම බරක් නැහැ ශරීරෙ චුට්ටක බර අපිව කිමුවොත් අපේ බරක් අපි කරට ගත්තොත් කොච්චර බරයිද නමුත් අපේ ශරීරයේ බර අපිට දැනෙන්නේ නැහැ මේ හිතේ තියෙනවා යමක් නිබර කිරීමේ රූපයක් ගතියක් ඒක සියුම් රූපයක් ධම්මා එතන හිතෙන් වෙන්නේ ඒ රූපයේ හිත නිරුද්ධනකොට ඒ රූපය අතහැරුණ මේ කය බරක් එතකොට ඒ වගේ රූප ඒ ඔක්කොම නොනින් ගන්නවා එතකොට අපි දැනගන්න ඕනේ මේ මම හින්දා නෙමෙයි මේ කයේ නිබර ගතිය ඇවිල්ලා තියෙන්නේ මේ හිතේ පවතින මේ රූපය නිසා ගතිය නිසා ලහුතර දැස මොදිතා රූප මුදු බව කියලා දැන් අපි හිතනවා අනේ කෙනාගේ අත හරි සින්දු ඇඟ හරි සින්දු නෑ මේ හිත නිසා ඕගොල්ලෝ ඕනම් මලමිණියක් වගේ එක කල්ලා බලන්න හරියට මේ වගේ එබුවට එබෙන්නේ නෑ එබෙන්නේ සම්පූර්ණ ගල්බරි මේව නැමෙන්නේ නෑ මොකෝ නැමෙන්නේ ඔක්කොම ගල්බරිය වගේ මේව සම්පූර්ණ නැමෙන විදිහට මේ ඔක්කොම තියෙන්නේ හිතේ තියෙන හිත නිසා ඒකයි එතකොට මේ හිතේ තියෙන ඒ ගතිය කයේ මෙහෙම හදන්න යෙදලා තියෙන නිසා ඒ ගතිය නක් කරන මොහිතා රූපය කියලා මොහිතා ඕකට තව ගොඩායෝය රූප දැනගන්න මොකද ඊට පස්සේ ඕවා හඳුනන නම් කියන්නේ මොහිතා රූපය කියන්නේ තව බෙදෙනවා ඊට පස්සේ ඒ කියන්නේ අනුපාදින්න මොහිතා රූපය උපාදින්න මොහිතා රූපය කියන ඕවා බෙදෙනවා ඒ කියන්නේ බාහිරත් තියෙනවා ඊටසින්දු බවක් මෘදු බවක් මේකෙත් තියෙන මොහොත මේ දෙකෙත් තියෙන ශක්තිය මේක කර්මයෙන් හටගත්ත මොදිතාව මේක කෘත්‍යයෙන් හටගත්ත මොදිතාව කියලා ඔහොමත් දෙකනම මොකද කියන්නේ අපි ලෝක හැම එකකම තියෙනවා ඒක හරියට දැනගන්නවා මේ දැන් අභිධර්මනේ හරිද මේව ඉතින් ඔක්කොම ඉගෙන ගන්න එතකොට තමයි කෙනෙක් යට සිනදු ඉනේමේ කෙනෙක් යඟ මෘදු ඉනේමේ මේ මොදිතා රූපය නිසා මේ කනබුන ආහාරයේත් රූපෙ මෙහෙම වෙලාදී කම්මඤ්ඤතා රූපේ කම්මඤ්ඤතා කියලා කියන්නේ ඔගොල්ලෝ දැක්කලා ඉතින් මලමිණියක් වගේ දෙයක් අතපය නමන්න හැම පුළුවන්ද කියලා මේව කඩන්න ඕනේ පොළු වලින් ගහලා නමුත් අද මේ අත නමන ඇඟි නමනවා කියන්නේ මේ හිතේ ඇති හිත නිසා මේ කර්මයේ ගති ටික වෙන්නේ කර්මනේ බව කම්මඤ්ඤතා රූපේ ඒ ඔන්න ඔය වගේ ගති ටික තමයි මේ සුඛම රූප කියනකොට තේරුම් ගන්න ඕනේ මේ කයක පුද්ගල භාවයේ බැඳෙන විදිහට මේ කයේ තියෙන හිතේ තියෙන ඔබඳු ගති ටික නිසායි අපිට මේ කයේ පුද්ගලයේ කියන අදහස අතහැරෙනවා කයේ ඇසුරු කරගෙන තියෙන හිතේ තියෙන සියුම් රූප ටික හඳුනාගත්තොත් මේ ස්වභාව ටික නිසායි මේ කබලික ආහාර කය මෙහෙම තියෙන්නේ බුදු වෙලා තියෙන්නේ නිබර වෙලා තියෙන්නේ නැමෙන්නේ ඉදිරියට තල්ලු වෙන්නේ ආපහු වෙන්නේ ඒ කියන කාරණා ටික ගත්තාම තේරෙනවා සම්පූර්ණම මේ අපිට පේන සිද්ධිය නෙමෙයි ඇතුළේ තියෙන සිද්ධිය කියන වගේ දැනගෙන හඳුර ගන්න පුළුවන්. ඕකර තමයි මේ සුකුම රූප කියලා කියන්නේ ඔන්න ඔය ටික. ඊට පස්සේ ජරතා රූප, අනිච්චතා රූප කියලා මේ වෙනස් වෙන ස්වභාවය, දිරන ස්වභාවය නිසා මේවා දිරන්නේ. මොකද්ද?
තමන් කියන්නේ
නෙමෙයි මේක ඉන්නවා කියන්නේ මේක ලබන්නේ කියලා මම නෝනවත් එක කාරණාවක් තියෙනවා මම නෙමෙයි කියලා හිතුවට වැඩක් නැහැ මමයි කියලා හිතුවත් ප්‍රශ්නකුත් නැහැ මෙතනදී මමයි කියලා හිතන එකට බය වෙන්නත් එපා මමයි කියලා නොහිත හිතිය කියලා වැඩක් වෙනවා කියන එක දකින්න එපා අපි මම නෙමෙයි කියන එක ජීවිතයේට දැනෙන විදිහට තහවකින් යන්න වෙනවා වෙනම අර මතක් කරේ සමහර අය මම කියන වචනේ කතා කරන්න බයයි මේ කෙනාට දෙන්න කියලා ඒ වගේ අර තේහ ප්‍රශ්නයක් නෑ මගේ මතක් කරේ බුදු දහම සම්දේශනා කළේ මහණෙනි මම දැන් වයසයි එතනදී අනාත්මය කියනකොට මම අපිට එක පරයයක එක ක්‍රමයකින් දහම දැක ගන්න මට්ටමට එන්න ඕනේ. උදාහරණයක් හිතට ගන්න ඕන කෙනෙකුට අර වතුරකට බහින්න නොයෙක් තොටුපළවල් තියෙනවා වගේ සම්මා දිට්ඨිය ඇති කරගන්න එක එයා කෙනෙකුට ඇහැ අනිත්‍යයි කියන එක විතරක් දකින්න දැනකට එන්නේ. මේක උදාහරණයක් ගත්තොත් ඉලක්කේ තියෙන මොකද? ඇහැ අනිත්‍යයි කියලා දකින්න. ඇහැ අනිත්‍යයි කියලා දැක්කොත් ඔක්කොම කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා. මේ සියල්ලම අනාත්මය ළඟසෙ. ඇහැ අනිත්‍ය දකින මට්ටමට එනකොට ඒ එක්කම තියෙන රූපයත් අනිත්‍යයි කනත් අනිත්‍යයි ඔක්කොම ටිකම පේනවා එක මට්ටමට. මේ මට්ටම පේන්නේ නැහැ කියනකොට ඇහැ අනිත්‍ය පේන්නේ නැහැ කියනකොට ඔක්කොම ටික පේන්නේ නැහැ. එක දනකට ගන්නකොට ඒ මට්ටම ඔක්කොම එකට වෙන්නේ. ඇහැ අනිත්‍යයි කියන එක ඥාන දර්ශනයකින් ගන්න වෙනවා අපිට. ඇහැ අනිත්‍යයි කියනකොට අපිට තේරෙන්න ඕනේ ඇහැ තිබුණා නෙමෙයි අතීත ඇහැ නිරුද්ධ වෙලා අනාගත ඇහැ ඉපදගෙන වර්තමාන ඇහැ පටිච්ච සම්පන්න ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙනවා කියන දැනයි. වගේ තැනකට එන්න වෙනවා. එතකොට ඒක දකින්න තැනට එන්නේ. තව පැත්තකින් අපි ඒක පැත්තකින් කියමු. තව පැත්තකින් අපි කියමු ආයතන කුසල වෙනවා. ආයතන හඳුර ගන්නවා. ඇහෙන් දකින දෙයට හිතන එක ගැට ගන්න නැති තැනට එනකන් එන්න පුළුවන්. එන්න ඕනේ. කියන්නකෝ ඔන්න අනාත්මයි. ආත්ම සංඥාව අතහැරලා අනාත්මය වෙලා වෙන්න තියෙන හත් ඔක්කොම වෙනවා. මොකද්ද? පේන දේ පෙනීම විතරක් වෙනවා. දැනගන්න දේ දැන ගැනීම විතරයි. දැනගන්නීම පෙනුන දෙයට පෙනු දි දැන ගැනීමට බඳින්නේ නැහැ. නැතුව ඉන්න පුළුවන් තැනකට ආවා මනස. ඔය හැම තැනකටම ඒ තැනක් දැනගෙන තැනක් දැනගෙන ඒ දැනගත්ත දේ දකින්න සීල සමාධි ප්‍රඥා සීලයක පිළිපලා හිත සමාධි කරන්නේ මේ දකින්න දැනට ගන්න. හොඳට මතක තියාගන්න ඕන. හිත එක තැනක ඉඳගෙන හිත සමාධි කරනකොට හිත සමාධි වෙයි. හිත සමාධි වුණා කියලා දැන් තමන් ලොකු තැනකට ඇවිල්ලා හැම නෙමෙයි. පාසිතික පාදනකොට පාසිතිකයන් වෙන එක වෙනවමයි. ආයෙත් නතර කරපු ගමන් පාසිතික වෙයි. ආයෙ නැගිට්ටාම ආයෙ සමාධි අතහැරේ. නමුත් පාසිතිකයන් කළ වතුර ටික බිව්වොත් පිටාසිය අතහැරෙන එක ඉතුරු වෙනවමයි. නේද? පාසිතික වැහුනට පිපාසි නැති වෙනවා. ඒ වගේ අපි මේ හිත සමාධි කරන්නේ මේ ඥාන දර්ශනය ඇති කරගන්න ටික ටික හරි උපකාර වෙනස මිසක මේ එකතැනක ඉඳගෙන හිත සමාධි කරලා ඒ ඇතිවෙච්ච සමාධිය තුලින් මිදෙන්න දෙන්නේ. අපි යම් දවසකදී මිදෙන්නේ හිත සමාධි කරලා ඔන්න ටිකක් හරි ආයතන දැනගත්ත කියන්නේ ආයතන පටලලා එන මෝඩකම චුට්ටක් ලැබුණා. ඒ ලැබීම නිසා යම් චුට්ටක් ආයතන පැටලීමෙන් එන කෙලෙස් ටිකත් ඒ පැටලීමෙන් නිසා එන දුක ටිකක් ඔන්න ගෙවුවා. ඔන්න එතනින් විතරයි දැන් ස්ථාව. ආයෙත් දැන් මේ සමාධියක් නැති. ඔක්කොම නැති. නමුත් අර ගෙවුණු ටික ගෙවුණාම ආයෙත් හිත සමාධි කරන ආයෙත් ආයතන වෙන් කරගන්න. ඔන්න තව ටිකක් ආයතන ගැන දැනුමාව කියන්නකො. දැනුම වෙනකොට නොදැනීම ගෙවුණා. නොදැනීම නිසා ඇතිවෙච්ච කෙලෙසිය දුකක් ගෙවෙනවා. දැන් මේ ස්ථාවර වෙන්නේ ගෙවෙන ටිකෙන් මේක තේරුම් ගන්න වෙන්නේ. අර එන නුවණ හා සම්බන්ධවයි අපේ ජීවිත ස්ථාවර බවක්. එහෙම නැත්නම් මේ සමාධියෙන් හින්දානේ සමාධියෙන් තීරණය කරන්න බෑ මොන විදිහටවත්. සමාධිය ආපහු අතහැරෙනවා. යම් දවසක් තියනවා ආයතන ටික හොඳටම පිරිසිදු දැකීම නිසා මෝඩකම ඉතුරු නැතුවම නැති වෙලා ප්‍රඥාව පහළ වෙලා මෝඩකම නිසා ඇතිවෙච්ච ආශ්‍රය පිළිසුත් ගියාම අසමාහිත වෙනවා කියන එකක් නැහැ දැන්. ඒ හිත සමාධිමත්මයි. ඒ සමාධිය වෙනස් වෙන දැන් ඒ සමාධියද ආවේ මේ දහම නිසා පුත්‍රයෙක් නිසා ගත්ත එකක් නෙමෙයි. ගත්ත සමාධිය වැටෙනවමයි ගත්ත එක හරියන්නේ නැහැමයි ගන්නේ වෙන දෙයකට. අපි කියමු මේ ප්‍රඥාව උපකාර වෙනස. ප්‍රඥාවෙන් කෙලෙසුන් දුරු වීම නිසා සමාධිය කියන එක ස්ථාවර වෙනවා. සමාධිය කියන එක ස්ථාවරක ගන්න බෑ. හැම වෙලාවෙම ඒක හැම තැනකදම තව ගොඩක් කාරණා තියෙනවා හැම එකකම. කියන්නේ මග්ගංග පරියාපන්න කියන වචනය කියන මාර්ගාංගාංගම ගිය කියලා සම්මාදිට්ඨිය අනුව ගිය. මොකද මෙතනදී ස්ථාවර වෙන්න ජීවිතේ බලාපොරොත්තු වෙන සම්මාදිට්ඨිය. ඒ නිසා ඇති වෙන ටික. මේ අනිත් ඔක්කොම සම්මාදිට්ඨිය අනුව ගිය ධර්ම. සීලේ සමාධි ප්‍රඥා මේව ඔක්කොම සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨි පුරේ යනවා. එතකොට මේ ටිකෙන් කිසිම වෙනවගේ ජීවිතයට නෙමෙයි ලාභ ලැබෙන්නේ යාට. ඒ සීලයෙන්, ඒ සමාධියෙන්, ඒ ප්‍රඥාවෙන් ඒ පිරෙන සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය පිරෙන මට්ටම මතයි මෙයාගේ ජීවිතයට ස්ථාවර ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ඒක අරගෙන ඒ ඇත්ත දැකීම නිසා මෝඩකම ගෙවුනහම ඒ මෝඩකම නිසා තමන් තුළ කෙලෙස් නූපදින බව එන්න ඕනේ. අපි කියමු එහෙම නැත්නම් මම ටිකක් දවස් දෙකක් වුණ සිල්වත් වුණා කියන්නකෝ. මට කෙලෙස් ගෙවුන්නේ නැහැ. ඒ වෙලාවේ තදංග වශයෙන් අර වතුර බෝලේ යට ගිය විතර හෙට දවසේ තුමගේ යටින් ඒ වැරද්දේ. නමුත් ඇත්ත දැකලා වැරද්ද අතහැරෙන්න තියෙන වැරදි වෙන්න තියෙන කාරණාවම අතහැරුණාම වැරද්ද කියන එක නෑ ජීවිතේ. එහෙම එකක් නැති නිසා වෙන ඔකට කියන ස්වභාව සීලය කියන එක වෙන්න ඕනේ. අද අපි සිල්වත් වෙන එකනේ කරන්නේ. සිල්ය ගන්න එක සීලය කියන එක ජීවිතේ වෙන්න ඕන එක. රහතන් වහන්සේලා කවදාවත් හිතර සිල්වෙන් සිල්වත් වෙන්නේ නෑ. දුස්සීල වෙන කාරණාවක් නැත්තම් ඒක ශික්ෂාව පුරලා ඉවරයි. සීල් සමාදන් වෙන්න, සීල් රකින්න, සීල් මොකුත් නැහැ. මේ ශික්ෂාව අවසන් වෙන්නේ අරිහත්යෙන් හෝ මරණය. අනිත් ඔක්කොටම සීල් රකින්න වෙනවා. සීල් රකින්න ඕනේ නැති නැත්නම් රහතන් වහන්සේ නමක් විතරයි. සමාධි වඩන එක කරන්න ඕනේ නැත්නම් රහතන් වහන්සේ නමක් විතරයි. ඥාන දර්ශනේ විදර්ශනා කරන්න ඕනේ නැත්te රහතන් වහන්සේ නමක් විතරයි. ඒගොල්ලන්ට කලෙවි කියන්නේ නැහැ මේ ශාසනය. ඒක මේ ශාසනේ සිල්වත් වෙලා හිත සමාධි කරලා නුවණින් බලලා අවශ්‍ය ඉලක්කය සම්පූර්ණ කරගෙන විවේකයෙන් ඉන්න පුළුවන් එක. හැමදාම දුවන්න ඕනේ නැහැ. මොකද මේ ටික තියෙන්නේ ඉලක්කයක් බලාගෙන. අපි කියමු මෙතන ඉඳන් අහවල් නගරයටයි යන්න ඕනේ කියන තැනක ඉලක්ක තියෙනවා. මම එතෙන්ට ආවහම ගියාම ආයෙත් යන්න ඕනේ කියන එකක් නැහැ. යන්න ඕන තැනට මාත්තු යන්න තැනක් නැහැ. ඒකයි ඒ කියන්නේ කල යුත්ත කළා ආයෙ කරන්න දෙයක් නැහැ කියන තැනට නෝන. ඒවා තමයි තියෙන ප්‍රශ්න. දැනගත්තට කමක් නැහැ. මෙච්චර දුරකට යන්න තියෙනවා, මෙහෙම දැනගට යන්න තියෙනවා කියලා දැනගෙන මෙහෙම පටන් ගන්න. දැනගත්තට කමක් නැහැ. මම දැන් හිතට එන දෙයින් බැලුවා කියලා ඇහැ නැත්තම් රූප නැත්තම් චක්කු විඤ්ඤාය නැහැ කියන තැනක අපි ඉන්නව නෙමෙයි. ඒකට හේතුව අපි හිතේ උපදින විතරකේ අනිත්‍ය බැලුවට අපේ ජීවිතේ හැඟීම තියෙනවා. මට ඇහැ තියෙනවා, රූප තියෙනවා, බලන්න පුළුවන් කියන මට්ටම තියෙනවා කියන්නේ ඇහැ තියෙනවා, රූපේ තියෙනවා, චක්කු විඥානේ තියෙනවා. ඇහැ ඇත්තන්, රූපය ඇත්තන්, චක්කු විඥානය ඇත්තන් කියලා කියන්නේ පෙනෙන අවස්ථාවම ගැන විතරක් නෙමෙයි. ඇහැට පෙනෙන සිද්ධිය ගැන විතරක් නෙමෙයි. මනසින් යමක් හිතනවා වෙන්න පුළුවන් මම. නමුත් එහෙම හිතන කෙනාට මට ඇහැ තියෙනවා කියන අදහසින් මිදිව නැත්තම් ඒකට ඇහැ තියෙනවා නේද? ඔබට දැන් ওই සෝතාපට්ටි සංයුක්තිය එහෙම බලන්න ඒක සංයුක්ති සූත්‍ර සිය ගණන මහයි ඇස ඇති කල්ලි රූපය ඇති කල්ලි චක්කු විඥාන ඇති කල්ලි ඇස ඇති කල්ලි ඇස ඇසුරු කරගෙන ඇසට පැමිණ මෙබඳු දෘෂ්ටි උපදිනවා. රූපය ඇති කල්ලි රූපය ඇසුරු කරගෙන රූපයට පැමිණ මෙබඳු දෘෂ්ටි උපදිනවා. ඇස නැත්තම් ඇස ඇසුරු කරගෙන ඇසට පැමිණ මෙබඳු දෘෂ්ටි උපදිනවා කියන එකක් නැහැ. මෙතෙන්දී හොඳ කාරණාවක් තේරුම් ගන්න ඕකෙදි මම මතක් කළේ ඇස ඇත්තන් කියන කාරණාවේදී ඇහි යමක් බැලුවත් නැතත් ඇහ තියෙනවා කියන අපේ හැඟීම ඉඳගත්තත් හිටගත්තත් නිදාගත්තත් ඇවිද්දත් ඇහ තියෙනවා කියන අපේ මේ හැඟීම ගන්න මේකට තමයි ඇහ තියෙනවා කියලා කියන්නේ. මේ තියෙන එකත් ඇහ නැති වෙන්නේ නැහැ. මේ මස් ගඩුව නැති වුණොත් ඇහ නැතිලා නැති හින්දා මේ ඇහි විදිහට තමයි ඇහ කඩනවා. ඇහ මේ ඇහ තියෙනවා මං කිය අර හිතේ පුටුව තියෙනකන් අපි මේ පුටු මෙතන දැන් පුටුව හදන්න ලී ටික නැති හින්දා පුටුව හදන්න නැති නමුත් ලී ටික හම්බෙච්චොම් පුටුව කැදි හැටි මට. පුටුව නැති වෙලා නැහැ මට. මොකද පුටුව හදන්න ඕනේ ටික නැති වෙලා නැත්තම් ඒක අපි ඇහ නැත්තම් කිය ඇහ තියෙනවා කියන තැනින් අපි බලන්නේ සමහර විටක මේ ඇහැ ඉපදිලා ඇහැට පේනවා කියන තැනින් විතරයි. හොඳට තේරුම් ගන්න ඕනේ ඇහැ කියන එක මේ ඇහැ නැති වුණත් මැරෙනකොට මේ ඇහැ කියන එක නැති වෙනවාම. නමුත් ඇහැට තියෙන තණ්හාව නිසායි අපි ආපහු උපදින. තණ්හා කරන් අපිට ඇහක් තියෙනවා. අපි ඇහකට තණ්හාවයි. ඒ ඇහ ප්‍රාර්ථනා කරන ඒ ඇහ කැමති ඒ ඇහි විදිහට ඇහ ගන්න. ඒකෙන් මම අදහස් කළේ අපිට ඇහ නැත්තම් රූපය නැත්තම් කියන කාරණාවේදී කාරණාව අතහැරෙන්නේ ඇහ පිරිසිඳ දැක්කොත්. ඒක දුක පරිඤ්ඤයයි. ඇහ පිරිසිඳ නොදන්නා තාක් ඇහ කියන එක මෝඩකමින් අපි පවත්වනවා. අපි අර මම මතක් කළේ අර කිව්වේ දවසක් පොඩි ළමයා වපු ගොඩු කතාව වගේ. එයා දන්නේ නැහැ මේ ඇහේ යථා ස්වභාවෙත් අපි ඇහ කවදාවත් දැකලා නැහැ. ඇහ කවදාවත් අපිට පේන්නේ අනාගතයට පේනවත් නෙමෙයි අතීතයට පේනවත් නෑ දැන් පේන්නේත් නෑ අපිට අපේ ඇහැට ඇහැ බලන්න බෑ. ඕගොල්ලෝ හරියට මේ ස්කන්ධ පිරිසිඳ ඇහැට පේන වර්ණ රූපය හරියට පිරිසිඳද මේ ආයතන ගැන හොඳට නුවණ තිබුණොත් ඔගොල්ලෝ ඇහි මෙදෙනවා. ඇහි අනිත්‍ය දකින්න කියලා අපි දන්නේ නැහැ කනිත බඳ බුදුරජාණන් වහන්සේ පෙන්වපු විදිහට ගියා නම් ඒ හොඳටම ඇති. සුත්තක්වත් එක අබමල් රෝණක තරංගොත් එහා මෙහා කරන බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහට ගියා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ওই රූප ටික හඳුනගන්න රූපය පිරිසිඳ දත යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියනවාද රූපේ පහතබ්බයි කියලා? නෑ. රූපේ සච්චිකතබ්බයි සාක්ෂාත් කටේ යුතුයි කියලා දේශනා කළා තියනවාද? නෑ. රූපේ වැඩි යුතුයි කියලා දේශනා කළා තියනවාද? නෑ. රූපේ මොකද්ද? පරිණතය. රූපේ පරිණතය වෙනකොට අනිත්‍ය වෙන රූපය අනිත්‍යයි කියලා තෝගලන්ට අවබෝධ වෙයි. දුක් වූ රූපේ දුකයි කියලා තවබෝධ වෙයි. නැසෙන රූපේ නැසෙනවා කියලා තවබෝධ වෙයි. රූපයේ තියෙන ගති ටික කියන රූපය අනිත්‍යයි, ඒ සංකතයි, පටිච්චසම්පන්නයි, අනාත්මයි. ඔය ගති ටික අපිට පේන්න ඕනේ. හැබැයි පේන්න ඕනේ ටික බලන්න යන එකේ වැරද්ද. දැන් දුක්ඛ සත්‍ය නැත රූපේ පිරිසිඳ දකින්නෙක ඒක බුද්ධජනක දේශනා කළේ රූපේ පිරිසෙන්කෝ න ආගම ආයෙන්නේ කබලින් කාහරිට අනාගාම වෙනවා. හරියට ඇහි අනිත්‍ය දකින්න නැත්තම් ඇහ නැත්තම් කියන තැනට එනවා. ඇහ නැත්තම් කියන්නේ අතීත ඇහ නිරුද්ධ වෙලා අනාගත ඇහ පිටදෙන වර්තමාන ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙනවා කියන තැනක් වෙනකොට ඇහ එයාට තියෙනවා නේ. වර්තමාන අතීත ඇහ නිරුද්ධ වෙලා නම් අනාගත ඇහ ඉපදෙලා නැහැ. වර්තමාන ඇහ ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙනවා කියන තැනක ජීවිතේ තිබුණොත් එයා ඒකට කියන්නේ ඇහ ඇත්තන් කියලා කියන්නේ ඇහ තියනවා නෙමෙයි. ඇහැයි නිරෝධි හම්බුල හැට තුන් කාලෙක. අතීත හැ අනාගත හැ ඉපදිලා වර්තමාන ඇහැ ප්‍රත්‍යයෙන් හටගත්තදී ප්‍රත්‍ය නැතිව නැති වෙනවා කියන ඇහි නැතිවීම ඉහ දකින්න. ඕකට තියෙනදී අපි ලොකු පැටලෙන්න කියන්නේ ඇහි නිත්‍ය බව වල තියෙන රූප නිසා, රූපෙ නිත්‍ය බව වල තියෙන ඇහැ නිසා. මේ ඔක්කොම දෙපැත්තට තියෙන අපිට. කනේ නිත්‍ය බව වල තියෙන ශබ්ද නිසා, ශබ්ද නිත්‍ය බව වල තියෙන කන නිසා. දැන් නිකමට මම කියුවේ. ඔයගලන්ට පුළුවන් නම් හොඳට හිත තියලා මේ ආයතන වල බුදුරජාණන් වහන්සේ පෙන්වන නුවණ ඇති කරගන්න මට්ටම්. ඕකෙදී පටිසම්භිදා මග්ගේ ඥාන කතා කියලා කොටසක් තියෙනවා. තෙසැත්ත ඥාන ගැන පෙන්නනවා. 15 වෙනි ඥානේ වත්තුනානත් ඥානේ. වත්තුන් ගැන නුවණ ඇති කරගන්න ඕන කොහොමද කියලා බුදුහාමුදුරුවෝ මෙන්න දීලා තියෙනවා. අපි මේ අමාරුවෙන් එක එක්කෙනා කියන දේවල් කරන්න ගිහලා රූප කලාපුලානිත්‍ය බලනවා නොයෙක් දේවල්. නමුත් කවදාවත් වෙන්නේ නැහැ. ඒ හින්දා හොඳට මම කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තියෙන ත්‍රිපිටකය කෙරෙහි විශ්වාසය තියෙන. ඊට පස්සේ ගෝචරනාහත්ය ගැන ප්‍රඥාව ඇති කරගන්නේ කොහොමද කියලා 16 වෙනි ඥානය ගැන තියෙන. ඒක ඉතින් කොහොමද ඇති කරගන්නේ? දැන් වත්තුනානත්ය ගැන නිකම්ම අදහස්චුවක් කියන්න. බුදුරජාණන් වහන්සේ වෙනවා. අජත් වවත්තානේ පඤ්ඤා වත්තුනානත්ය ඥාන. ආධ්‍යාත්මික ධර්මයන් මෙනෙහි කරන නුවණට කියන වස්තු නානත්වයේ ඥානය කියලා. වස්තු ගැන දන්නා නුවණ කියනවා ආධ්‍යාත්මික ධර්ම. එතකොට කොහොමද වවස්ථාපනය, කොහොමද යා මෙනෙහි කරලු යුත්තේ, කොහොමද බලන්නේ? චක්කුන් අජ්ජත්තම් වවත්තේති. එහැ ආධ්‍යාත්මික එකක් කියලා යා මෙනෙහි කරනවා, දැනගන්නවා, හොඳට දන්නවා. කන නාසය දිව ශරීරය ආධ්‍යාත්මිකයි කියලා එයා හොඳට මෙනෙහි කරනවා. ඇහැ අවිද්‍යාවෙන්, කර්මයෙන්, තණ්හාවෙන්, ආහාරයෙන් හටගත්ත කියලා මෙනෙහි කරනවා. ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා මෙනෙහි කරනවා. ඔන්න ඔය ඇහි මෙනෙහි කරන්න ඕනේ අපිට අවබෝධ වෙන ලක්ෂණ ටික. මේවේ තේරුම් ඇයි කියලා දන්නවද? මෙන්න මේ තේරුම් ටිකේ තමයි ඔය පෙළ, ඔය පෙළේ තියෙන තේරුමේ තමයි නිවනමයි හැපිලා තියෙන්නේ. නිවනමයි චුට්ටක්වත් නැහැ. ඇහැ අජ්‍යත්තම වවත්තේටි. ඇහැ ආධ්‍යාත්මිකයි කියලා කියන්නේ ඇයි? ආධ්‍යාත්මය කියලා බලන්ද කියලා කියන්නේ ඇයි? මුන්ටට යා ආත්පස මොයේ මෝඩකමට වෙනද දකින විදිහට නිවර්ණ සහගත ඉගෙන ගන්න විදිහට හිත ඒ දහම් බණ ඉගෙන ගන්න නැහැ. අපි නහුම් පන්තියකට ගියාම ඉගෙන ගන්නවා වගේ. නැත්තම් ඌ යන පන්තියකට ගිහිල්ලා කුකරි ක්ලාස් එකකින් ඉගෙන ගන්නවා වගේ මේකත් ඉගෙන ගන්න. ඒ කියන්නේ නීවරණ වලට හිත දියලා අපි ඉගෙන ගන්න. නමුත් මේ දහම ඉගෙන ගන්නකොට ඒ වචනේ ලක්ෂණය හරියට Tamange අදහසට ගලපන්න තුව හරියට ඉගෙන ගන්න උත්සාහවත් වෙනවා. ඒක තුලින් තමයි අර්ථය එන්නේ. අජ්ජත්තම වවත්තේති කියලා ඇහැ ආධ්‍යාත්මික ධර්මයක් කියනකොට හොඳට මේකෙන් කියනවා බහැර ආයතනයක කිසිම වෙලාවක ඇහැ දකින්න එපා කියන එකක් කියනවා. බහැර ආයතනයක ඇහැ දකින්න බෑ, ඇහැ හම්බ වෙන්නේ නැහැ. ඇහැ තියනවා නෙමෙයි කියන එක කියනවා. ඊට පස්සේ එයාට මේ නෝන තිබුණාම කවදාවත් රූපෙන් ඇස් හම්බ වෙන්නේ නැහැ. තග්ගල දන්නවා ඇහැ කියලාවත් මේක රූපය මිසක ඇහැ නෙමෙයි. ඇයි? එයා ඇහැ ඉගෙනගෙන ඉඳලා ඇහැ අජ්ජත්තම වවත්තේ. ආධ්‍යාත්මික ධර්මය. දැන් අද අපිට දැන් මෙහෙම පේනකොට අපිට පේනවනේ මේ තව ඇස් කියලානේ. එයා හොඳට දන්නවා මෙතෙන්ට සාපේක්ෂව මේ ඇස් නෙමෙයි. අපි හැම වෙලාවෙම තමන්ට සාපේක්ෂව මේ හිතන්න ඕනේ. තමන්ට සාපේක්ෂව. මෙතෙන්ට සාපේක්ෂව මේ රූප. ඔක්කොම රූප. ඊට පස්සේ ඔය සතහනම කඩදාසිය කැන්දොත් ඒකත් ඇහෙද චිත්‍ර ටික. ඒ ඇහැයි මේ ඇහැයි අතර වෙනසක් තියෙනවද? මේ රූපේ හුදුට යා හිත තියනවා රූපය ඇහැයි කියලා ලෝකේ හඳුනනවා. හඳුනන මේ රූප, මේ රූපෙට කෝපි කියලා පනවනවා වගේ වර්ණ සතහන රූපයට. මේ රූපේට ඇහැ කියලා හඳුන ගන්නවා ලෝකයා කියලා යා දන්නවා. දැන් මේ ඇහැ නෙමෙයි, මේ රූප, තව රූපයක් හඳුන ගන්නවා මේ ඇහැ කියලා. කියලා හුත්තට හිත තියෙනවා. මොකද එයා හිතර දන්න මේ බාහිරෙන් තියෙන ඒකයි අතන චක්කුන් අච්ඡත්තම් වවත්තේති කියන එක ඇහැ ආධ්‍යාත්මිකයිමයි කියන වචනෙන් කියනවා. හොඳට නුවණ වටලා අරගත්තාම ඇහැ බාහිරෙන් හම්බ වෙන්න බෑ කියන එක කියනවා. තේරෙන්නේ මේ වචන කියන්නේ නිකන් නෙමෙයි. එතකොට එයා දන්නවා බාහිර රූපේන රූපයකට වටාපතක් කිව්වනම් රූපයකට වටාපතක් කිව්වනම් වටාපත කිව්වේ රූපයකට රූපයකට කෝප්පේ කිව්වනම් රූපයකට ඇහැ කියලා මේ රූපයකට කියපු නම. එතකොට රූපේ කිසිම තැනක යාට ඇහැක් හම්බ වෙන්නේ නැහැ. ඒක මේ කුඩාස්සියුම්. ඊට පස්සේ මේ සතහනම කඩදාසියක තිබුණත් ඒද රූපයක්. තේරෙන්නේ? ඊට පස්සේ මේ දැකපු රූපේ හිතෙන් සිහි කරන්න පුළුවන් නේ. එතකොට දැකපු රූපේට කෝප්පේ කිව්ව හිතෙන් සිහි කරනකොට කෝප්පේ සිහි කරනවා කියලා ඉන්නවා. ඒ වගේ දැකපු රූපේට ඇහැ කිව්වා ඒක හිතෙන් සිහි කරනවා. එතකොට ඇහැ කියන්නේ රූපේ හිතෙන් සිහි කරලා. ඒද ඇහැ නෙමෙයි දැන් රූප ආයතනේ සිහි කරලා. ඊට පස්සේ කණ්ණාඩියක් ඉදිරිපිට ගත්තොත් රූපේ හොඳට ගන්නවා යා. මේද රූපේ. කෙලෙස් වශයෙන් යන්නේ මෙහි තියෙන එකේ කියලා යන්නේ නැහැ. මොකද මෙහි තියෙන ඒවා එහෙලා වැටෙන්න බෑ. දැන් අපි හිතාගෙන ඉන්නේ මෙහෙ තියනවා කියන තැනකින් හරි ඒද රූපයක ප්‍රතිබිම්බයක්. ඈතට පේන රූපයක්මනේ. ඒ කියන්නේ හිතට පේන දේ උදව් කරගෙන අපි පරණ කෙලෙසි පැඳගෙන මෙහෙ තියනවා කියලා ඔය හිතල තියෙන හොතර බලන්න. නැත්තම් මෙහෙ ගැන නිමිත් ඔය වගේම ඈත වැටෙන ඒ කියන්නේ කණ්ණාඩියේ වැටෙන දෙයකින් නිමිත් අරගෙන මේ මගේ ඇහැයි කියලා හදාගත්ත කෙලෙසියට ගලපලානේ ආය කණ්ණාඩියේ නේද අර කෙලෙසියට ගලපලානේ මෙහෙ තියෙන එක කියලා එන්නේ. නැත්තම් මෙහෙ තියෙන එක කියලා නිමක් කොට නැහැනේ. තේරුණාද? කියන හොද්දට සියුම්ව හිතන්න. ඔන්න අනේ එතනයි ඕනේ. දැන් උපන්න දවසේ ඉඳන්ම ඇස් දෙක වහාලම තිබුණොත් මුකුත් ඡාය මුකුත් දැකලා නැතුව අල්ලුටින්ම එයාගේ මූණ ඇස් දෙකවත් දැකලා නැත්තම් කණ්ණාඩියක් ගාවට ගහලා පෙන්නුවොත් පෙනෙයි. එයා හිතනවාද මේ පේන දේ මෙහි කියලා ඇඳයි කියලා? මෙමි නැහැ. ඇඳ දෙවිමත් නැහැ. ඊගාවට ඔය පේන එක සිහි කළා අපි හිතාගෙන ඉන්නවා මෙහි තියෙන එක තමයි එහෙට වැටුනේ කියලා හිතාගෙන ඉන්නකොට දැන් හිතේ තියෙනවනේ අපි ඒ කියන කණ්ණාඩියේ ගියත් නිසා දැන් ඇහක් තියෙනවා. කණ්ණාඩියේ ඡායාව සිහි කරගෙන දැන් මගේ ඇහි කියලා හිතේ එකක් තියෙනවා අපි. තේරුණාද? කණ්ණාඩිය ගාවට එනකොට එහි වැටෙන්නේ මෙහෙක කියලා ගැළපිය මේක නෙමෙයි අර මනසේකට මේ ගලපන්නේ අපි. හොතර බලන මහ විශාල කෙලෙසකින් අපේ ජීවිතේ වෙන්නේ. කවදාවත් මේ මුකුත් දන්නේ නැහැ. ඒක මම ගත්තේ හරියට අඤ්ඤත්ත වවද්දේති කියන එක වචනේ ගන්නද. ඕක තේරුම් ගන්නකොට කියනවා කණ්ණාඩියකට ගතුමත් ඇහැට බාහිරින් ඒ කියන්නේ ඇහැට පෙනෙන රූපමනේ. තේරුණා? ඇහැට පෙනෙන්නේ වර්ණ සටහන්මනේ නේද? එහෙනම් කණ්ණාඩියකට වුණත් මෙහෙම පෙවුණත් කඩදාසියකට වුණත් මේ හැම තැනකම රූප. හොඳට රූප ආයතනය කියලා හිත තිබ්බොත් ඇස් දකින්න බැරිදී රූප. තව රූපයක් හඳුනන්න හැකියාව. තේරෙන්නේ? ඊට පස්සේ හිතින් සිහි කරු දැකපු රූපය සිහි කරනව නේද කියලා හඳුනගත්තොත් සිහි කරන එක මේකට ගලපන්නේ අපි. දැන් අපි ඇහැ කියලා සිහි කෙරුවොත් ඕගොල්ලෝ ශනිකව සිහි කරනකොට හිතේ හැඟීම තියෙන මේ ඇහැ ගැන යී හිතුවේ කියලා. තේරෙනවද? ඔය හිතෙන් සිහි කරනකොට මේ ඇහැ සිහි කෙරුවා කියලා දැන් ඇහැ ගැන බලන්න කියන්න ඇහැ ගැන ඕගොල්ලෝ දන්නවා. ඔය හිතේ තියෙන ඇහැ සිහි කළේ ශනිකව. මොන විදියටවත් පෙන්වන්නේ හිතේ තියෙන කියලා මේ ඇහැම සිහි කෙරුවා කියලා හිතෙන. ඔය මින්මමයි කන්නාඩියේ ගාවට එනකොට ඇඳන්නේ අපි. හරියට රූපය පිටින්ද දැක්කොත් මේ හැම රූපයක්ම රූප ආයතනේ හිතෙන් සිහි කරනකොට ධම්ම ආයතනයේ පරියාපන්න රූපයක් එක දැන් හිතට දින චිත්තජ රූපයක් අන්තිමට ඇහැ කියන එක සිහි කෙරුවොත් සිහි කරනකොට උපදින ඇහැ හඳුනගන්න දැන් මේක චිත්තජයයි පේනකොට හඳුනගන්න රූපයි ඇහැ දන්නේ එතකොට එයා දන්නවා ඇහැ කියනක කෘත්‍යයක් නුවණක් විතරයි කියන දැනගන්න ඔන්න ඔය මට්ටමට එනකොට ඔක්කොම ආයතන ටික අතහැරෙනවා. කෙලින්ම කිසි කෙලෙස ඇහැ අනිත්‍යයි කියලා දකිනවා. ඇහැ අනාත්මයි කියලා දකිනවා. හටගත් ඇහැ නිරුද්ධ වෙනවත් කියලා දකිනවා. එදාට තමයි යා ඇහැ පිළිසිඳ දකිනවා කියන තැනට එන්නේ. තේරෙනවද? එතකොට මේ ඇහැ අනිත්‍ය දකින්න කලින් මොකද? රූපේ පිළිසිඳ දැක්කා. මේ වර්ණ රූපය කියන එක වෙනම අයින් කළාම මේ වර්ණ රූපය හොඳට පිරිසෙන් දකින්න චිත්තජ රූපයේ හිතට පේන ධම්මායතන පරියාපන්න රූපය වෙනම දකින්න රූප ටික වෙන් කරගත්තාම ඇහැයන් තියෙද ඒකයි රූපේ පිරිසිඳ දකින්න විතරයි අපිට කරන්න තියෙන්නේ වෙන මොකුත් අනිත්‍ය බලන්න කඩන්න මොකුත් කියලා නැහැ කොහොමද වෙන්න තියෙන අනිත්‍ය පෙනේ නමුත් ඕක ගොඩක් ගැඹුරුයි ඔය කියපු සිද්ධි ඕගොල්ලන්ගේ ආවරණීය ධර්ම දුර්වල තිබුණ මේ දැන් ඇති පේනවා යම් කිච්ච සමුදේ ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම කියන්නේ කිතුරු නැතුවම පේන ඔය ටිකෙන් ඇති නම් දැන් අපි දන්නවා දැන් ඕන ඔය වගේ තැන් තමයි අපි සම්මාදිට්ඨිය. ඇහි අනිත්‍ය දැනගත්තා. දැනගත්තා. නමුත් දැන් තේින්නේ කිව්වා ඇහැ දකින්න බෑ රූප ආයතනයකින්. මේ පේන ඔක්කොම රූපයි ඇහැ නෙමෙයි. හිතට සියුණත් ඒක චිතය රූපයක් ඇහැ නෙමෙයි. කන්නාඩියක් ගාවට ගියාමත් ඒක රූපයක්. එතකොට මෙහි තියෙන එක නෙමෙයි මෙහි කතාවක් කියන්නේ මෙහි කියලා ගන්න තීරණයම ප්‍රපංචය. ඒ කියන්නේ කලින් අත්දැකීමකට සාපේක්ෂව හිතට ඇදෙන එක. හොද්දට ලුණු දාන වගේ එකක් ඔය කරන්නේ. එතනදී. කියන පෙන්වුවාම නමුත් Taman දන්ව නමුත් Tamanට බෑ. Tamanට තාම තීරණය වෙන්නේ වාට මේ ඇහැ තියෙනවනේ කියන තැනකින් තමයි මේ හිතේ තියෙන ඇහැ ඇදෙනවම. දැන් මොකද කරන්න තමයි සීලයක පිටලා හිත සමාධි කරන නීවරණ ධර්ම දුරු වෙනකොට ඔය ඇත්ත මෙනෙහි කරන්න විතරයි ඕන. මොකද හිතේ නැවෙන චිත්තජ රූප යතහැරවල තියෙන නීවරණ ධර්ම. මේ ඇහැ නිරුද්ධ වෙච්ච ගතියේ ඇහැ නැහැ කියන එක Tamanට පේනවා. පේනකොට ඇහැ අනිත්‍යයි, ඇහැ අනාත්මයි, ඇහැ දුකයි, ඇහැ ප්‍රත්‍යයෙන් හටගත් එකක්, ඇහැ සංකතයි කියන ටිකත් ඔක්කොම පේනවා. ඇහි මේ බඳු තියෙන තැනක ඇස් මවාගෙන විදපු දුකේ කලකිරෙන එදාට. එදාට ලෝකෙ කිසි ඇහැකට තණ්හා කරන්නේ නැහැ. මොකද ලෝකෙ තියෙන අපි තණ්හා කරන මෙච්චර කාල මේ වගේ තන් ඇස්වලට මේ අවිද්‍යාව දුරු කළ විද්‍යාව උපදව ගන්නවා. ඒ ඇහත් එක්කම ලෝකෙම නොයලිලා. ඒකමං කිය ඇහැ පිරිසිඳ දැක්කම කතරක ඇහැ පිරිසිඳ දක්නවා කියනකොට මගේ මනස ගණ්ඩ වෙනවා ඒ මට්ටමට ඒතුලන්න තැන් එකක්ම පේනවා ඒ වගේ අපිට තියෙන්නේ ඔන්න ඔය ආයතන ටික සමාධිත්‍ය කියනකොට නොය දක්ෂින මට්ටමකට ගන්න ඒ දැකීම නිසා අපේ ජීවිතය හැදෙන්න ඕනේ මේ විදිහටයි අපේ ජීවිතය හදන්නේ ඉතින් ඔය ඇත්තටම ත්‍රිපිටකය කියලා කියන්නේ නිවන් මඟ. අද මේ ත්‍රිපිටකය ඉගෙන ගන්න උගන්වන්නේ නැතුව මොනවා හරි දෙයක් කරන කම නිසායි ලෝකෙ ඔක්කොම අවුල් වෙලා තියෙන්නේ. නමුත් පෞද්ගලික මත අතහැරලා පිටකේ දින අර්ථ ටික පෙන්වන දැන් අපිට රූප කලාප කලාප කඩ කඩ ඕගොල්ලෝ බලන්න ඔය ඇහැ තියෙනවා කියලා ගතිය නැකේද කියලා. මේ රූපේ කඩලා අයින් කරන්න පුළුවන් මේ පේන ගතිය ඇහැ ওই රූපෙත් ਬਾහිර තිබුණ ඇහැක් වුණා. දැන් මෙහෙ කැඩුවට අයින් වෙන්නේ කොහොමද මෙහෙ තියෙන එකක් නම්? ඒකනේ මේ රූපය අපි කියමු අපේ යාළුවෙක් කියනකොට සමහර විටක මැෂින් එකකට වැටිලා ඇබරලා කුඩු වෙලා යයි. නමුත් යාළුවා එහෙමම ඉන්නවා නැහැ. මොනවා ඉතින් එහෙනම් මේ රූපේ කඩලා බැලුවා කියලා මට මේක ඇහැ ආයි වෙයි. ඇහැ කියන්නේ කැටි වෙලා තියෙන කොටින්ද කියලා බලන්න. අවිද්‍යා පත්‍ය සංඛාර. මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්තු සංස්කාරයක් ඇහැ කියන එක. එතකොට මේ ඇහැ නැති වුණොත් නියම ඇහැ අපිට ඇහැ පිරිසිඳ දකින්න තැනට එනවා. ඇහැ පරිණේය ඇහැ පිරිසිඳ දකින්න. ඇහැ පිරිසිඳ දැක්කොත් අතීත ඇහැ නිරුද්ධ වුණා, අනාගත ඇහැ ඉදිරියෙන වර්තමාන ඇහැ කියන එක අටගෙන නිරුද්ධ වෙන එකක් කියන එකත් එනවා. ලෝකීය ඇහැ කියන මෙහෙම ප්‍රපංචයකුත් පවත්වනවා කියන එකත් එනවා. එතකොට තමයි දැන් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් ලෝකය එක වේදනාවට දෙපාරක් දුක් වෙනවා. එක වේදනාවට දෙපාරක් දුක් වෙනවා. දැන් අපිට මෙහෙම ඇන්නොත් කෝටුවකින් ඇනීම නිසා කයට උපන්න ලොකු වේදනාවක් දැනෙන්නේ. වේදනාවක් දැනෙනවා ඇහැ ඇඳවීමේ දුකත් වෙනවා අපි. කයේ දුකයි ඇහැ නැතිච්ච දුකයි දෙකම වෙනවා අපි. සහතන් වහන්සේ නමක දැන්න කය කෙලවර කොට ඇති වේදනාව විතරයි. දිවි කෙලවර කොට ඇති වේදනාව විතරයි. ඇහැ නැතිච්ච වේදනාව නැහැ. එහෙම එකක්. කාය සංපස්ය නිසා උපන්න දුක දෙනේ. ඇහැකින් වෙන දුක නැහැ. අද අපි ඇහැට වැඩිච්ච දුකයි කයට දැනෙන දුකයි දුක් දෙකයි. බුදුරජාණන් වහන්සේ කලම දේශනා කරන ලෝකයක් එක ස්පර්ශයට දෙපාරක් දුක් වෙනවා. කාය සංපස්ය වේදනාවක මනෝ සංපස්ය වේදනාව දෙක. ඒ වගේ මේ ගැවුවොත් එන්නොත් කාය සංපස්ය වේදනාව දිදී අතට වැදුන වේදනාව දිදී නැත්නම් අතට වලවිච්ච වේදනාව දිදී අපි හිතේ. ඒ වගේ හැමදාම අපි දෙපාරකින් දුක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි ඇස තියෙන නිසායි ඇස් පහත නිසා තමා තුළ සැප දුක් උපදින්නේ. කන තියෙන නිසායි කම් පහත නිසා තමා තුළ සැප දුක් උපදින්නේ. නාසය තියෙන නිසා, දිව තියෙන නිසා, කය තියෙන නිසායි තමා තුළ සැප දුක් උපදින්නේ. බඩ තියෙන නිසායි සාප පාසව දැනෙන්නේ. අත් තියෙන නිසායි ගැනීම තිබීම පේන්නේ. පාදයක තියෙන නිසායි ඉදිරියම අපතෙන් පේන්නේ. මහණෙනි ඇස නැත්තම් තමා තුළ ඇස් පහත නිසා උපදින සැප දුක් නැහැ. කනනාසේ දිව නැත්තම් ඒ ස්පර්ශනේ, බඩ නැත්තම් සාපපාසාව නැහැ, අත අත් දෙක නැත්තම් ගැනීම තැබීම නැහැ, කකුල් නැත්තම් යෑමේම නැහැ, හන්දි පුරුක් නැත්තම් නැණීමද ගැනීම පේනවා කියන මේවා නැත්තම් නැණීමදී. ඒ නිසා මහණේ ඇහැ නැති කරගන්න, කන නැති කරගන්න, නාසය දිව ශරීරෙත් ඔය කියේ මැරෙන්න කියලා නැහැ. ඉතින් මැරුණා නම් ඉතින් යාට ඇහැ නැහැ, කන නැහැ, දිව නැහැ, අතපය නැහැ. ඉතින් ඉබේම ලැබෙනවා නිබේම නිවනනේ. ඉතින් සාරා සංකේකාපලක්ෂය පෙරුම් පුරන්න ඕනේද නැරෙන්න කියන්නේ? ඒකයි දින ප්‍රශ්නේ. නමුත් මේ බුදුදහමම කියන්නේ එකයි. පුදුම තීච ඒ ඥාන දර්ශනය හා සමාන ඥාන දර්ශනයක් ලෝකේ නෑ තව. හිතන්නවත් නෑ ඒකට. බුදුදහම දන්නේ නෑ. දන්නේ නැති හින්දා සමාන කර කර ඉන්නේ ඒකට. ඔය වෙන මුකුත් නෙමෙයි කියන්නේ. මේ සම්පූර්ණ මේ ශරීරයම පාලනය කරවන්නේ මනෝමය සිද්ධියකින් අතුව. ඒ නිසා මුද්දට නිකමට හිතන්නකො මේ රූපය අදත් මලමිනේ. මගේ මූණ මෙහෙමයි, මගේ හැඟීම මෙහෙමයි, මගේ වර්ණය මෙහෙමයි, මගේ ඇහැ කන මෙහෙමයි කියලා මේ ඔක්කොම ටික එතකොට තියෙන්නේ අපේ මනසෙන්. අදද මලමිනිය කියනකොට ඒ රූපෙට එහෙනම් තේරෙන්නේ නැහැ නේ. රූපය අතුරු කරගෙන ඉන්නේ හිතෙන්නේ මේ ඔක්කොම තියෙන්නේ නේද? ඕකෙම තියෙන්නේ. ඔක තේරෙන්නේ අපිට කිව්වට ගතිය එන්නේ නැහැ. වචනේ ඒ කියන්නේ මේ කය අනුවම ගෙතිලා. ඉතින් එදෙදි මතක් කරන්න තියෙන්නේ අපහසුවකින් තොරව පංච උපාදාන ස්කන්ධ ලෝකයේ කියන එක ඕගලන්ට තේරෙනවා. කයෙන් වෙන් කළා අරගෙන මේ සීලයක පිළිතුර හිත වඩන්න විතර. ඉතින් හිත වඩනවා කියලා එකතරක ඉඳගෙන භාවනා කරනකොට හරි අමාරුයි. එහෙම නැත්නම් මේ වගේ ඥාන දර්ශනයක් ගන්න අමාරුයි. හිත වඩන්නේ නැති අර මුලින්ම කිව්වා වගේ දස සංඥාවෙන් හැම වෙලාවෙම ඉන්න පුළුවන් නම් ආගේ මාරුත මාරු මාරුට කුමන හෝ එකක මේ කෙලෙස් අඩු වෙනවා කියලා. ඒක තමයි දැනට කරන්න තියෙන එකම ප්‍රතිකාරය.
සම්සය සතුනා මුදින් කියන අපි උත්තරේ නෝනේ පෙරෙන සිද්ධියක් විදිහට බලන්නේ ඉන්නවා කියන එකද?
ඔක්කොම ටික වෙනවා මෙතන. අයිතිකාරයට පවත්තන්ඩ ආහාරයක් නැත්නම් අයිතිකාරයක් නැහැ. ඇහැ ඇතිතා පුද්ගලයයි. කන ඇතිතා පුද්ගලයයි. සත්‍ය සත්‍ය කියන්නේ කාටද කියන්නේ? ඇහැ සත්‍ය, රූපේ සත්‍ය, කන සත්‍ය, සබ්දේ සත්‍ය. රූපේ තිබුණා නම් ඇති පුද්ගලයයි. සබ්දේ තිබුණා නම් ඇති පුද්ගලයයි. ඇහැ තිබුණා නම් ඇති පුද්ගලයයි. ඇහෙත් නැත්තම් රූපෙත් නැත්තම් කනත් නැත්තම් මේ ආයතන 12ම නැත්තම් පුද්ගලය. අන්තිමට යම් ස්කන්ධයක් හටගන්නවා නම් වර්තමාන ප්‍රත්‍යයෙන් සිහියත් ඒ ස්කන්ධයේ කෙරේ නුවණත් ඒ ස්කන්ධයේ කෙරේ සිහි නුවණින් මේ ස්කන්ධය හටගන්නෝ සිහි නුවණින්ම පවතුන සිහි නුවණත් එක්කම නිරුද්ධ වෙනවා. ප්‍රතිපක්ෂයක් ඉතුරු වෙනවා. හැම වෙලාවෙම පුද්ගල භාවයේ ලක්ෂණය තමයි තමන්ට ප්‍රතිපක්ෂයක් හම්බ වෙන තාක් පුද්ගලයා ඉන්නවා කියන එක දැනගන්න. මට කරන්න පුළුවන් ඉදිරියක් හම්බ වෙන තාක්. තේරෙනවා නේද? ගියාට පස්සේ හෝ මට ඉතුරු වෙනවා නම් පස්සේ හරි සිහි කරන්න. හම්බ නොවුනත් ඇති බවට උපද්දල හෝ ගන්න යමක් බාහිරෙන් මට තියෙන්න. හම්බ වෙනකොට Tamanට යමක් හම්බ වෙයි. කියලා තුන් කාලෙම බැහැරින් හම්බ වෙන තාක් පුද්ගලයා රැඳෙනවා. ඊට පස්සේ Taman තුලම ස්කන්ධයත් එක්කම සිහිනුවන ඉපදලා ස්කන්ධයත් එක්කම නිරුද්ධ වෙනකොට අල්ලන්න එකක් නැහැ. පුද්ගලයා කුඩිට නැහැ. කරන්නයි කරන දේ දෙකම එකට. එතකොට පුද්ගල භාවය නැහැ. පුද්ගල භාවයේ ලක්ෂණය තමයි හැම වෙලාවෙම අහුවෙන්නේ යමක් ඇති. අහුවෙන්නේ යමක් ඇති. අහුවෙන්නේ යමක් තියන්නේ නැති වුණොත් හත්තකට දැන් අර මෙඩිකලෝ යනකොට ඉස්සරහ යන කෙනාව ඒ අස්සෙක් පිට යන පිටිපස්සෙන් ගෙන පිටිපස්සේ ඉන්න කෙනාට අල්ලන්න පුළුවන් ඉස්සරහ ඉන්න කෙනා. ඒ කරකිනවා. ඇයි මෙයත් ඉඳගෙන ඉන්නේ එයත් ඉඳගෙන ඉන්නේ මෙයත් යන වේගෙම එයත් යනවා එකටම නම් දැන් අල්ලන්න පුළුවන් කැරකෙනවා විතර අල්ලන්න බෑ බැරි වෙලා කැරකෙන කෙනාට හිටගෙන කෙනෙක් හිටියෝ අල්ලන්න පුළුවන් නේ අල්ලන්න පුළුවන් ඒ වගේ කැරකෙන එකත් එක්ක ඒ ස්කන්ධ ටිකත් එක්ක සීනුවන හටගෙන සීනුවන පෙදලා නිරුද්ධ වෙනවා නම් අල්ලන්න එකක් නැහැ ප්‍රතිපක්ෂයක් තිබුණොත් එල්ලේ. එතකොටයි පුදුලයි ඉන්නේ හැම වෙලාවෙම. එකයි අන්තිමට කොච්චර හරි කියනවනම් මෙහෙම හටගෙන නිරුද්ධ වෙන එක හිස් බව හරි තියනවනම් ඒක තල්ලේ පුදුලයි ඉන්නවා. ඒ හිස් බව කියලා එකක් තියෙනවා. දැන් මෙහෙ රූපයක් ඉතුරු වුණා වගේ තමයි හිස් බවක් තියෙ ඉතුරු වෙලා. දැන් කිසිම දෙයක් නැති හිස් බව බලන්න පුළුවන් කියනකොට බලන්න හිස් බව කියලා එකක් එයාට ඉතුරුයි. කැරකෙන එක ඇතුළේ කැරකෙනව නෙමෙයි. දැන් මෙහෙම තිබුණොත් චිත්තජයසේටික උපන නිසාම හිස් බව කියන අදහස ඇති වුණා. ඒ චිත්තජයසේටික නිරුද්ධ වෙනකොටම හිස් බව කියන අදහස නිරුද්ධ වෙනවා කියන අදහසින්ම මෙයාට හිස් බව දෙතිල නැති වුණා. හිස් බව කියන එකකුත් නැහැ. තේරුණාද? මම කියන එක තේරුණා. ඒ වගේ දැන් හිස් බව තිබුණොත් අපි පැත්තකට ගියද හිස් බව ආයෙත් හිස් බව අරමුණු ගන්න හිත් පිටරේ. දැන් හිස් බව කියන එකක් තියෙනවා. ආයෙත් ඒ හිතේ පිටුලා නිරුද්ධ වෙනවා. දැන් හිස් බව තියෙනවා. ඉතින් ඒ හිස් බව කිසියම් දෙයක් නැති ශුන්‍යතාවේ තියනවා කිව්වොත් එකයි මේත් මේ රූපයක් තියනවා කිව්වොත් එකයි වෙනසක් කිසිම වෙනසක් ඕනනම් රූපෙත් රළු කියුම් ගතියක් තියෙච්චක් උපාදාන වෙන්න තියෙන ටික උපාදාන වෙලා නමුත් හොඳට මතක තියාගන්න ඕනේ එහෙම ශුන්‍යතාවයක්වත් ඉතුරු කරන්න බෑ ඊට පස්සේ අපි කියමු කිසිම නිමිත්තක් නැහැ අනිමිත්ත බව ශුන්‍යතාවයක් තියෙනවා ඒකවත් තියෙනවම නෙමෙයි මේ සිතෙන් ශුන්‍යතාවය කියලා සිහි කරපු නිතරම ශුන්‍යත සංඥාවක් ඇති වුණා නේද ඒ සිතුවිලි සිත නිරුද්ධ වෙනකොට මේ සංඥා නිරුද්ධ වෙනව නේද කියන තැනකට යනකොට ශුන්‍යතාවයේද ඒ ශුන්‍යත සංඥාවද හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකිනොත් දකින කොට ශුන්‍යත ස්වභාවයේ සැබෑව ශුන්‍යත ස්වභාවයේ සාර්ථක. ශුන්‍යත ස්වභාවය අරමුණු කරන කම්ම එක සංකතයි. මෙහෙම කිරීම නිසාම ශුන්‍යත ස්වභාවයේ සාක්ෂාත් වෙලා ඒක අරමුණු ගන්න ආයත අරමුණු කළොත් අරමුණු කරන එකට නෝන. ඒ වගේ කිසිම වෙලාවක යථාර්ථයට ඊට පස්සේ ප්‍රතිචාර දක්වන්න බෑ. ඒ නිසා තේමාවේ කියපු එක නේ හිස් බව හරි තිබුණ තියෙන දෙයක් වුණොත් ඒක නිත්‍යයි. ඒ කියන්නේ හිස් බව කියලා එකක් තියෙන හින්දායි මට ඒක අරමුණු කරන්න පුළුවන්. ඒක අරමුණු කරන්න සිත් උපදන්නේ මම. මම මගේ සිත උපද්දලා හිස් බව අරමුණු කළා මම සිත නිරුද්ධ වෙනවා. නමුත් හිස් බව තියෙන ලෝක ශුන්‍යතාවය ඇති. හිස් බව ඇති. කිසිම දෙයක් නැති හිස් බව තිබුණොත් ඒක විඥානයේ පිටනකොට නත්ති කිංචී කියලා ලෝකික උපදිනවා. කිසිවක් නැහැ කියලා ආකින්ච ආයතන කියලා ලෝකික උපදිනවා. එතකොට හේද ඒ සංඛාරණය මෙත්තේ ආයතන තුතිය වුණාම කල්ප 40,000 ගිහිල්ලා හරි තාම ආපහු මේ රූපේ තියෙනවා කියන වටතට ආයෙත් අලු වෙනවා. ආයෙත් හිත උතන. ඒ හින්දා හොඳට මතක තියාගන්න ඕන නැඩිගරෝන් යනවා වගේ සිද්ධියක් තමයි තියෙන්නේ අපිට. ඉතින් ජීකන අල්ලන්න බෑ වගේ උපදින සිතත් එක්ක පෙනෙන දේ චිත්තජයසික ටික ඉදීම නිසාම පෙනෙන බව චිත්තජයසික ටික පවතිනකම් පෙනෙන බව පවතිනවා. චිත්තජයසික ටිකත් එක්කම පෙනෙන දේ නිරුද්ධ වෙනවා කියන නුවණ එක ඉලක්කයට ආවොත් ප්‍රශ්නේ හරි. එතකොට තමයි දැනගන්න ඕනේ එහෙම වුණොත් පැත්තකට ගිහලා දැකපු දේ ඉතුරු කරන්න හම්බ වෙන්නේ නැහැ. මේ වෙලාවෙදි තියෙන දේ දකින්න බෑ, තියෙන රූපේ දකින්න බෑ. ඒ හේඳ රූපේ ඉතුරු වෙන්නේ නැහැ. ඇයි ඒ තියෙන දේ දකින්න බෑ කියලා කියන්නේ? රූපේ තිබ්බොත් නේ ප්‍රශ්නේ. රූපේ තියෙනව නෙමෙයි. මේ චිත්තචෛතසික ටික නිසා තමන්ම උපදවාගෙනයි ඇවිල්ලා තියෙන්නේ. මේ ස්කන්ධ ටිකේ චිත්තචෛතසික ඉපදීමයි රූපේ ඉපදීම. චිත්තචෛතසික පවතිනකම පවතින චිත්තචෛතසික නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා කියන තැනක තේක හදාගෙන බිව්වා. චර එතකොට තිබුණා නෙමෙයි මේ ඥානදර්ශයේ තියෙනවා නෙමෙයි. මේකද අවස්ථාවට බාහිර තියෙනවා නෙමෙයි. මොකද බාහිර තියෙනවා කියන්න වෙන්නේ, බාහිර තියෙනවා කියන්න වෙන්නේ එන්නේ තිබුණා කියන තැනකින්. තිබුණා නම් තමයි බාහිර හම්බ වෙන්න වෙන්නේ. තිබුණ නැත්තම් අවස්ථාවට හැදෙන්නේ කියන එක එනවා. එතකොට අල්ලන්න බැහැ. එතකොට තමයි පුද්ගලයා නැත්තේ. ඒ නුවණ නැතුව අතීතය ගැන හිතන්නේ නැහැ, අනාගතය ගැන හිතන්නේ නැහැ, වර්තමානයේ තමයි ඉන්නේ. වර්තමානයේ දකින්න පුළුවන් නම් මට පුද්ගලයා ඉන්න හොඳට. ඒකේ ලක්ෂණය තමයි පැත්තකට ගියාම ආපහු යව සිහි කරන්න. වාර ශුන්‍යතාවය වගේ. නැත්නම් ස්වාමීන්
වහන්සේ මේ ප්‍රශ්නයටම අදාළව මම ප්‍රශ්නයක් අහන්න උත්තර බලාපොරොත්තු වෙනවා. දැන් ඔබ වහන්සේ කිව්වා වගේ දැන් අපි ඒක දැකපු දේ එවෙලෙම කිසිය අපි නිරුද්ධ වෙනවා. එතකොට ඒක ඇත්තටම අමතක වෙනවා. හරිය අපේ හිතේ තැන්පත් වෙන්නේ නැහැ. නමුත් අපේ පුතග්ජන ස්වභාවය අපි දැන් පොඩි කාලේ ඉඳන් යම් යම් මතකයන් තියෙනවා. යම් යම් දේවල් අපි තුල පුද්ගල ස්වභාවයක් නැවිලා තියෙනවා. ඒක නෙවෙයි අපිට මේ ආත්ම කියන ස්වභාවයේ
ඒකම තමයි.
එහෙම ඒක නැති කරගන්නේ කොහොමද කියලා?
නැති කරන්න යන්න ඕනේ. ඇත්ත දකින්න නැති වෙයි.
එවලේවල දකින්නකොට
එවලේ දැන් මම මේ හැම දෙයකම මෙච්චර වෙලාම කියන්නේ. ඔය ආපහු එකට නේ. මේ හැම එකකින්ම කියන්නේ අපිට මේවයි. ඔක මේ ඇත්තක් පෙන්නවා මම දකින්න ඉස්සර තිබුණා නෙමෙයි. එකෙන් පස්සේ දෙන්නේ වර්තමාන මේ ආයතන ටිකත් එක්ක හටගත්තා. හටගත්ත එක ඒ චිත්තජයසික ටිකත් එක්ක පෙනෙන දෙත් නිරුද්ධ වෙනවා කියලා ඇත්තක් පෙන්වනවා. ඕක නෑත්ත. නමුත් ඔබතුමා කියන පුංචි කාලේ ඉඳන් මේ දේවල් තියෙනවා 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 කියලා අපිට තියෙනවා එකක්. මේ නැත්තක් මේම හිතේ තියෙනවා. ඉතින් දැන් මම කියන්නේ මේ ඇත්ත දැනගත්තාම දැන් ඕගොල්ලන්ට මේ ඇත්ත දකින මට්ටමට යමක් කරන්න. මේ ඇත්ත දකින මට්ටම තිබුණොත් ඔය මට්ටම හිතින්නේ නැහැ. ඔය මට්ටම තියෙන හිඳ දැන් ඇත්ත පේන්නේ නැද්ද? කියන්නේ කලින් දැකපු දේ තියෙනවා නෙමෙයි, තිබුණු දේක් දැක්ක නෙමෙයි, දැකපු දේ තියෙනවා නෙමෙයි, අවස්ථාවටයි හැටගත්ත කියන එක පේනවා නම් ওই මට්ටම නැහැ. ওই දැන් ඔක්කොම තියෙනවා 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 කියලා පොඩි කලින් තියෙන මතක ගතිය නැහැ. ওই මට්ටම තියෙන හින්දායි මෙහෙම දර්ශනයක් දැන් නැත්තේ අපිට. කොහොම දර්ශනයක්ද? දකින්න ඉස්සෙල්ලා තිබුණා නෙමෙයි, දැක්කන් පස්සේ තියෙනවා නෙමෙයි, අවස්ථාවටයි හැටගන්න පේන්නේ කියන එක අපිට පේන්නේ නැත්තේ ඔය පොඩි කාවේ කියලා ඔය දැකුව මතකේ තියෙන හින්දායි. ඔය මතක කියන එක තියෙන්නේ මෙහෙම එකක් නැති හින්දායි. මේ දෙකක් තියෙනවා. තේරෙනවා. උලක් තියෙන්නේ ඒක හැමදාම වෙන ඔය දර්ශනය කියලා දැන් ඔගොල්ලෝ කරන්න යමක් තියෙනවා කියන එක තේරුම් ගන්න. මේක අහගත්තා කියලා ඕක නැති වෙන්නේ නැහැ. මම මෙල්බන් කියලා නගරයක් දැන් තියෙනවා කියලා කියන්නේ මෙතන ඉන්න ඕගොල්ලන්ට. කියලා ඉවර වෙනකොටම ඕගොල්ලන්ට මේ ටික පේන්නේ නැතුව මෙල්බන් නගරේ පෙවුනොත් තමයි පුදුමයි. දැන් තියෙන ඕගොල්ලන්ට වැඩක්. මෙතන ඉන්න ඕගොල්ලන්ට මෙල්බන් නගරේ කියලා එකක් තියෙනවා, මෙහෙමයි ගොඩවගෙන නැතිලි තියෙනවා කියලා කියන්නේ. දැන් පොරොත අහන්නේ ඒක එහෙමනම් ඇයි අපිට මේව පේන්නේ මේ? අපි පුංචි කාලේ ඉඳලා හැමදාම ඉඳලා මේ දෙරික් කියන ටිකයි දැක්කේ. ගුවාහාටි මෙල්බන් නගරය ගැන කිව්වා නම් ඔක ඇත්ත නම් ඇයි අපිට මේව පේන්නේ කියලා අහන වගේ ප්‍රශ්නයක් මතුවේ. දෙයනේ ඉතින් මේක මෙතන ඉන්න ඔබතුමාට කිව්වා, ඒ ටික මම කිව්වහම මේ ටික නොපෙනෙ වෙන මොකද්ද පේන්නේ? දැන් ඔබතුමා යන්න ඕනේ එහෙමනම්. දැන් ඊට පස්සේ ඒ ටික කියලා මම පාරක් කියන දැන් එහෙම යන්න කියලා ඔබතුමා යන්න. එතකොට මේ ටික පේන්නේ නැති. ඒ වගේ මම ওই දර්ශනයක් කිව්වහම ඔබතුමා කියනවා ඒක ඇත්ත, නමුත් පොඩි කාලේ ඉඳලා අපිට මෙහෙමයි හිතෙන්නේ, මෙහෙම මෙහෙම මනෝමය චිත්‍ර රූප තියෙනවා. ඇත්ත මේ වගේ චිත්‍ර රූප මවාගෙන ලෝකයක් ගොඩ ගහගෙන හදාගෙන ඉන්න මට්ටමේ මනසකට මම මේ දර්ශනය කිව්වේ. ওই ටික කිව්වට තාම මේ දර්ශනය මේ මනස මේ මුකුත් වෙලා නැහැ. දැන් ඊට පස්සේ තියෙන පාරක් යන්න. ඒ වගේ සීල සමාධි ප්‍රඥා. මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව කියන්නේ අර දර්ශනයට යන්න. මෙල්බන් නගරයටත් ගියහම ඕගලන්ට මෙතන දුවන තමයි පුදුමයි. ඒ දර්ශනය කියන එක දැක්කහම ඔයගොල්ලගේ මනස වෙනද වගේ මොහොම තිබුණොත් තමයි පුදුම. එහෙම වෙන්නේ නැහැ. මෙල්බන් නගරෙට තියනවා කියලා පෙන්වලා ඒකට යන්න තියෙන පාරෙත් ගිහිල්ලා. ඒත් තේින්නේ මේක උනොත් නම් බයින්ද සුදුසු. එතන බයින්ද. ඈ තේින්නේ මෙතන තියෙන ගොඩ නැගිලි නම් ඉච්චර පාරෙත් ගිහිල්ලා වාහනවත් ගිහිල්ලා ඒ කියපු නගරෙ පේන්නේ නැතු. එහෙම වෙන්න අභෞතිකයි. එහෙම නැති යෑමක් වෙලා නැහැ. ඕගොල්ලෝ ඥාන මේ දර්ශනේ අතහැරලා මෙහෙම දර්ශනයක් පේනවා කියන එක ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. පාර යනවා නම් මේ දර්ශනයෙන් වෙන් වෙලා මේ දර්ශනේ ලබා ගන්න කොහොමද ස්වාමීන් වහන්සේ කියලා ප්‍රශ්නේ ඕනේ නැහැ. දැන පෙන්වහම පාර යන්න. උත්තර ටික හම්බෙනවා ධර්මතාවෙන් මේ ටික අතහැරලා මේ ටික පෙන්වන. ඒ වගේ මේ ආශ්‍රව සහිත කෙලෙස් සහිත දුක් විඳපු මේ චිත්‍ර මේ රූප මේ මනෝමය සිද්ධි මේ අතහැරගෙන අපි කොහොමද කියලා ඒක අතහැරගන්න යමුතු එකක් නැහැ. ඕනේ නැහැ. අර පෙන්වපු දර්ශනේදල දැනගෙන ඒකට යන්න තියෙන මාර්ගය යනකොට මේවත් හරි. ඒකයි මිත්‍යා දෘෂ්ටි අතහරින්නත් සම්මාදිටිය ගන්නත් තියෙන එකම. මෙල්බන් නගරයේ තියෙන දර්ශන ටික ගන්නත් මේ ටික. මේ බැරි කුල තියෙන දර්ශන ටික පේන එක අතහරින්න දෙකටම තියෙන එක පාර. මේ පාර යනකොට මේ දෙකම වෙනවා. දැන් මෙහි තියෙන දේවල් වෙන වෙනම අතහැරලා ඊට පස්සේ මෙල්බන් නගරයේ ගන්න වෙන වෙනම එකක් කරනවා කියලා එකක් නැහැ. දෙකම එකට තියෙන්නේ. ඒ වගේමයි මේකත් මේ තියෙන මානසික මට්ටම අතහරින්නත් අනාස්ව දර්ශනය ගන්නත් තියෙන එක. අනාස්ව දර්ශනය හරියට ගන්න. බෙරික්කොල ඉන්න ඕගලන්ට මෙල්බන් නගර ගැන කිව්වා වගේ තමයි මේ ආස්ව සහිත මනසින් ඉන්න ඕගලන්ට අනාස්ව දර්ශනය කියනවා. ඊට පස්සේ කිව්වා කියලා කිසිම වෙලාවක ඒක ඇහුවට අපි තාම මෙහෙමනේ 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 කියලා හිතන්නේ සුදුසු නැහැ. ඒ කියන්නේ දැනගන්න මෙල්බන් නගර ගැන ඇහුවා කියලා ඕගොල්ලන්ට මුකුත් වෙලා නැහැ. ඕගොල්ලෝ තාම මෙතන ඉන්නේ. කියනකොට මේ ගොඩනැගිලි මෙතනදී ඒ බිල්ඩින් ටික පෙවුනොත් තමයි පුදුමයි. නොපෙනෙන පුදු වෙනවා. දැන් තියෙනවා වැඩක්. දැන් තමයි පාරක් තියෙනවා ඕගොල්ලන්ට. එහෙනම් කොහොමද යන්නේ? මොකේද යන්නේ? කියලා ඊට පස්සේ ඒ පාරේ යන්න. ඒක තමයි ප්‍රශ්න ටික ඉන්නේ.
සමහරවිට දැන් අපෝහස් කියන දේ කියන දේ නෙමෙයි
මේ වගේ දෙයක් මම අපිට රූපේ කොහොමවත් බලන්න ඕනේ නැති දවසක් තියෙනවා. සම්පූර්ණම පටිච්චසම්පාදයේ අරහ මෙහෙ පේනවා කියන දෙයට පේනවා කියන දේ ඇති වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියන අවබෝධය තුලින් මෙහෙට නැඹුරුවත් වෙන්න ඕනේ නැති දවසක් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. නමුත් මේ පටිච්චසමුප්පාද ධර්මයේ සම්මර්ෂණය කරනවා කියන ටිකටවත් හිත නමා ගන්න බෑ. ආස්වාදකන කාම උපාදාය කාම ආස්වාදය අපිට වැඩි මෙහෙ මෙහෙ කියලා ඒක අයින් කරගන්න දැනට අපි උපායයක් ගන්නවා. උපාය තමයි හොඳට දැනගන්න චත්තාරෝච මහබුත චතුර්මච මහබුතන උපාදාය රූපන් කියලා දෙකක් තියෙනවා. සතර මහා ධාතුව සතර මහා ධාතුව නිසා පවත්න රූප. එතකොට හැම වෙලාවෙම ඇහැට පෙනෙන මට්ටමට පෙනෙන දේට පෙනෙන රූපෙට, ඒ කියන්නේ නිල් පාට කහ පාට රතු පාට කියන වර්ණ සටහනක් හෝ හැඩ සටහනක් දිග රවුම් හතරක් කියලා යම් වර්ණ සටහනක් පෙනෙන එකට කියන්නේ නැහැ මහ භූතයි කියලා. ඒකට කියනවා උපාදාය රූප. මේ උපාදාය රූපය මෙබඳු සටහනක් අපිට ඇති වෙන්නේ මේ පේන දෙයට ඔබ්බෙන් පවතින නුවණින් දකින්න වෙන මහා භූතත් මේ ඇහත් නිසයි. තේරුණාද? ඒ කියන්නේ අපිට ඒකයි මෙහෙම පෙනෙන තැනක පවතින ඇත්ත තමයි මොකද මහා භූත නැත්නම් සුද්‍රාෂ්ටක මට්ටම තියෙන්නේ. එතකොට පෙනෙන දේ ඇතුලේ අර මං කියන්නේ ඡායාව වැටලා තියෙන වතුරේ පේන්නේ රූපේ තියෙන වතුර. අල්ලන්න ගියොත් පේන දේ නෙමෙයි අතහැපෙන්නේ තියෙන දේට නේද? එතකොට ඒ වගේ තියෙන්නේ මහ භූත පෙනෙන්නේ මොකද? ඒ රූපය අපිට මෙහෙම වර්ණ සටහන. එතකොට අපි මේ ධාතුව වෙන් කළ හඳුනා ගන්න පේන වර්ණ සටහන කියන්නේ මහ භූතයන් නිසා පෙනෙන එකක්. එතකොට මහ භූතයන් නිසා නම් පේන්නේ මේව මහ භූත වලට අයිතිත් නැහැ. මේක ඇහැට අයිතිත් නැහැ. හරියට ඔබ බුදුරජාණන් වහන්සේ දෙන මහා මේ රූපේ මායාවෙන් කළ එකක් වගේ. අපි කියන්නේ අර කෙනෙකුගේ කර්මයට අර යමක් නැවිලා පේනවා කියලා අර කුණ්ඩ දාන වහරහතන් වහන්සේ ඊටපස්සේ මෙතරම් ස්ත්‍රියක් එනවා වගේ කියුනේ නේද? මේ වගේ. ඇත්තටම විපාකය කියන්නේ ඒ වගේම මේ ආයතන කර්මජ රූප කියන ආයතනට මවලා. එතකොට අපිට නුවණ හැම වෙලාවෙම ගන්න මෙතෙන්දි පුළුවන් පේනකොට මේක මහ භූත නිසා පෙනෙන දෙයක්. මහ භූත කියනකොට අපිට පුළුවන් විදිහට ඔතේදී තියෙනවා ඉතින් මහ භූතයන්ගේ භූත ලක්ෂණ ටිකක් අපි ප්‍රකට කරගන්න ඕන. හැම වෙලාවෙම හිතට වර්ණ සටහනක් හැඩයක් අඳුර ගන්න නැතුව මේ ධාතුව ප්‍රකට කරගන්න. මේ තද කර්කස රළු ස්වභාවයටයි මහ භූත කියන්නේ කියන එක අපි හොඳට තේරුම් අරගෙන තියෙනවා. ඒ වගේ එතකොට අපි නිකමට මෙහෙම කියමු, දැන් මේ හැම වස්තුවක්ම රූප කලාප කලාප මට්ටමේ තියෙන තැනක එකට එකතු කරලා අපිට මෙහෙම එකක් වේ. ඔකට මම අර නිකන් කියන්නේ ඔලිම්පික් කොඩිය වගේ කියන. ඔගොල්ලෝ දැකලා තියෙනවද නේද? ඔලිම්පික් බෝලට උත්සව තියෙන උත්සවවලට ඇතින් ඉතල කැමරා වල්ලුවම ඔලිම්පික් කොඩිය හෙල්ලෙනවා වගේ තියෙනවා. එහාට යනවා මෙහාට යනවා එහාට යනවා මෙහාට. ඊට පස්සේ ඒක ලං කරලා බැලුවාම මිනිස්සු ටිකක් එක එක පාටට ඇඳගෙන එහාට යනවා මෙහාට යනවා. ඈතට තියෙන්නේ කොඩියක් හෙල්ලෙනවා වගේ. දැකලා නැද්ද ඔය? දැකලා තියෙනවනේ. ඔහොම නමුත් පේන දේ නෙවෙයි පවතින්නේ. පවතින දේ අනිකක් පේන දේ අනිකක්. බැරි වෙලා කැමරාව ලං කළා හැම පෙන්වෙ නැත්තම් කිසි වෙලාවක හිතෙන්නේ අපිට මිනිස්සු ටිකක් එහාට මෙහාට යන්න කියලා. අපි හිතාගෙන මේ අර කොඩිය වෙනනෝ විද්ධිය තමයි වෙන්නේ. දැකලා තියෙන අයත් නම් ඔක මතක් වෙන ඇති. ඊට පස්සේ දැන් අපි ඒක පිරිසිඳ නොදැක අහකට ගියොත් අපි හිතාගෙන කොළි ඔලිම්පික් උසවෙට ඉස්සෙල්ලා ලොකු කොඩියක් වනනවා කියලා හිතන්නේ. නමුත් ඒක ඊට පස්සේ කැමරාව ගොඩාක් ලංකලගෙන ඈත ඉඳලා උඩින් ඉඳලා හෙලිකොප්ටර් එකක පොයින් ඉඳලා අල්ල තමයි එහෙම පෙන්නන්නේ. ඊට පස්සේ ලංකලා පෙන්නනවා ඒ ඔලිම්පික් කුඩිය නැවෙන විදිහට එක එක්කෙනා එක එක වටනේ ටී-ෂර්ට් ඇඳුම් ඇඳගෙන අඩි දෙක තුනක් ඉස්සරහට යනවා කොටස. ඊට පස්සේ ආපහු පස්සට එනවා. ආයෙත් ඉස්සරහට යනවා. ආයෙත් පස්සට යනවා මේගොල්ලෝ. ඈතට දෙන්නේ ලස්සනට හොලකට කොඩිය මෙහෙම රැල්ලෙන් රැල්ල මේ වැරෙනවා වගේ. ඇත්තටම මේ ධාතු ටික එහාට මෙහාට චලනය වෙනකොට අපිට පේන්නේ මේ කෙනෙක් කියනවා ගහක් වැනෙනවා අත්තක් වැනෙනවා වගේ අපිට පේන්නේ. මේක මෙහෙම ලං කරලා ගන්න පුළුවන් උනොත් ඒක අන්වීක්ෂණ වගේ මට්ටමට අර කැමරාව ගත්තා වගේ. පේන්නේ අපිට පේන දේ එහෙම එකක් නැහැ කියන තැනක. ඒක තමයි ඇත්ත. ඉතින් ඒ වගේ සිද්ධියක් ඉන්නේ මම කියන්නේ ගොඩක් මේ පේන දේ අපේ නිකොට ඔබ තව ලොකු කතාවක් තියෙනවා. කතාවක් කියන්නේ දැන් අපිට උස කොට නැගිල්ලකට නැගලා ගහකට හරි මේ නගරනේ හැටත දැන් බලන්න පුළුවන් උත් ඕගලන්ට පේන්නේ බල්බ් තවානක් වගේ දාන එක ළඟ ලයිට් තියෙයි. නමුත් ඊනොස් බහැලා යන්න එක ලයිට් එකකින් අනිත් ලයිට් එකට තියෙන දුර හිතා ගන්නවත් බැරි. ඒ වගේ ගොඩාක් ඈත ඈත තියෙන දේ මේ ඈත ඈත තිබුණු දේ ගොඩාක් දුරට ලං කරලා පෙන්නනවානේ. තේරෙන්නේ? ඊට පස්සේ අහසේ තරු දිහා බලන්න. සමහර විටක ආලෝක වර්ෂ බිලියන ගණනක් ඈතකින් තියෙන එක තරුවක් ඉඳලා එක තරුවකට. නමුත් අපිට පේන්නේ කොහොම එකට සමහර විට ඒ ඔක්කොම එකට එකතු කරලා හැදේකුත් මවලා. අපි ඔය කියන්නේ වල්ගතරුව කියයි. ඔය ඒකේ තරු රටා වලට නමුත් අපි දාගෙන තියනවානේ සිංහෙක් වගේ බල්ලෙක් වගේ ওই විදිහට බලන්න. දැන් මේ පේන හැඩ ටික දිහා බලන්ද දුර වැඩිකම නිසා. ඒ වගේ ඒ ආලෝක වර්ෂ බිලියන ගණනක් ඈත තියෙන වස්තුන් දුර වැඩි වුණාම එහෙම පේනවා වගේ. මේ රූප කලාපයක් කියන තැනක අත්තාම ඒ කලාප මට්ටමේව කෝටි ගණනක් එකතු වෙලා තමයි පරමාණු කියන එකක් හැදෙන්නේ. පරමාණු කියන එකද හිතන්නවත් දැන් ටිකක් වගේ මට්ටමට එනකොට පුච්චරන්නේ. එතකොට ඒ කලාපයක් කියන මට්ටමක තමයි වර්ණ ගන්ධ රස ඕජා කියන්නේ. අපි කියමු ඒ ඔන්න ඒ මට්ටමේ කෙරෝලක තියෙන කලාපේ වර්ණ සටහනකුයි. ඒ මට්ටමේම ඈතක තියෙන රූපෙක ඒ මට්ටමේ තව රූප කලාප තියෙන වර්ණ සටහනකුයි. තව ඒ මට්ටමේම ඈතක තියෙන රූප කලාප වර්ණ සටහනකුයි. උහුමුහුමුහුම එකතු කළා අපි ඒ වගේ යථාර්ථික සාපේක්ෂ ආලෝක වර්ෂ බිලියන ගණනක ඈතින් වගේ මෙහි ඉන්නේ අපිට මෙහෙම හැඩතල නැවිලා පේනවා. ඇත්තටම ඇත්ත ඔහොම සිද්ධියක්. එහෙනම් අපි පිළිම උගත්තට අපිට මේ පේන දේ කෙරූලකටම ගියාම සුත්‍රාෂ්ටක මට්ටම කියලා තියෙන්නේ පටිලාපෝ තේජෝවායි වර්ණගන්ධ රසෝජ. මේ රූප කලාපේ වර්ණ ස්වභාව මේ වර්ණ සමහිත. ඔය අවුව වෙලාවට ජල බිඳුවක් එහෙම තිබුණත් උගල තේර නේද පාට. එක ජල බිඳුවක් කහ පාට එක පාට රතු පාට වගේ වෙන්න පුළුවන්. ඒ වගේ සමහරයිට මේ සුද්‍රාෂ්ටක මට්ටමේ මේ වර්ණ කලාපේ මතුවෙලා මේ විදිහට තියෙනවා කියන්නේ. ඔය වගේ තියෙන තැනකින් මේ දුර වැඩිකමට ඔක්කොම එකතු කළා අපිට මේ දැන් හැඩයක් පේනවා. දැන් ආත කලාප ටික තමයි චලනය වෙන්නේ මෙව වෙන්නේ අපිට පේන්නේ මේ කෙනෙක් යනවා කෙනෙක් එනවා ඔය වගේ මට්ටමට. ඉතින් මේකෙදි කිසිම උච්චර අපිට යන්න ඕනේ නැහැ. මම මේ නිකන් කියන්නේ නුවණින් අපි දැනගන්න ඕනේ අපිට මේ පෙනෙනවා කියන එක හරියට අර ගම ඔය ඈත පේන ලයිට් පේනවා වගේ මේ තරු රටා තරු ටික ළඟ වියනක් වගේ ළඟ ළඟ තියෙන තරු ටික පේනවා වගේ අපිට මේ පේන්නේ. නමුත් මේක යථාර්ථයට ගියාම පවතින දේ කියලා හොයාගෙන ගියොත් අපිව කඩලා 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 හිතින් ඕනින් බලන්න. එහෙම එහෙම කියලා. ඒ තමයි ඇත්ත. එහෙම තියෙන තැනක අපිට මෙහෙම සතහන් වුණාට පේන දේ නෙමේ තියෙන්නේ. තියෙන්නේ මහ අපි නිකමට ගත්තොත් පවතින දේ නිකන් හිතන්නකො මහ භූතයි කියන. පවතින මහ භූත මොකද මහ භූත එක්ක තියෙන වර්ණ ගන්ධ රස ඕජා ටිකේදී ඒකේ තියෙන වර්ණ කලාප ටික විතරක් උදුරලා සතහනක් හදන්න පුළුවන් මැෂින් එකක් තමයි ඇහැ කියන කර්මජ රූපය. හරියට අපි සීනි ටික කුයි ඒ කියන්නේ පැණි රහයි, ලුණු රහයි, අඹුල් රහයි දාලා අග්ගලාවක් හැදලා වෙන මැෂින් එකක් හොයාගන්න මේ අග්ගලා මැෂින් එකට මෙව කරුවාම ලුණු කොච්චරක් තියෙනවද කියලා පෙන්නනවා. මේ මැෂින් එකට ලං කරුවාම මෙයා පැණ රස කොච්චරක් තියෙනවද කියලා පෙන්නනවා. මෙයා ලං කරුවාම අඹුල් රස කොච්චරක් තියෙනවද කියලා පෙන්නනවා. දැන් එක් මෙතන තියෙන්නේ ඔක්කොම කවලනේ එකට. මැෂින් එකේ හැකියාව තමයි මෙතන තියෙන එක කිය මෙහෙම ටිකක් දෙනවා. එතකොට මේ පෙන්නන දත්ත ටික මැෂින් එකටයි තියෙන්නේ නෙමෙයි. මැෂින් එකෙත් නැහැ. ඒ කියන්නේ මේ අර ගුජියටයි එකක් නෙමෙයි. අර පෙන්නන අඹුල් රහ කියලා වෙනව දෙනකොට අතන තියෙන අඹුල් රහයි ලුණු රහයි පිටරයි ඔක්කොම කවලමටනේ. කවලමට තියෙනකොට මැෂින් එකේ හැකියාව තමයි මෙහෙම මෙහෙම තනියම අඹුල් රහ විතරක් තියෙන එකක් මෙහෙ නැහැ කොහෙවත්. ඒ වගේ සුද්ධාස්තික කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජ මේක වෙන් කරන්න බෑ එකට තියෙන්නේ. මේ මැෂින් එකේ හැකියාව තමයි එතන තියෙන වර්ණ කලාවට විතරක් අරගෙන සතහනක් දෙනවා තමයි. මේ මැෂින් එකේ හැකියාව. අර අංගලාව ලංකිරුවා මැෂින් එකට වගේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ ටික ලංකිරුවා දෙනවා. ඊට පස්සේ ඒ ගුලියම ඊගා මැෂින් එක තිබහම පෙන් රහ කොච්චර තියෙන කියලා පෙන්නනවා වගේ නාසයට ලං කෙරුවාම එයා උත්තර ටිකක් දෙනවා එහෙම. ඊට පස්සේ දිවට ලං කෙරුවාම එයා දෙනවා උත්තර ටිකක් වෙනවා. එකම ගුලියේ මේ මැෂින් එක හරහා එක එක තීන්දුව තියෙන අපිට හම්බ වෙද්දී හම්බ වෙන තීන්දුව තියෙන එකක්වත් මේ ගුලියට අයිති නැහැ. ගුලියට අයිති එකක් නෙමෙයි. මේ දැනෙන බව අවස්ථාවට හටගන්න නැති වෙනවා. මේ ගුලියේ තියෙන්නේ එහෙම එකකටවත් අයිති එකක් නැහැ. ඒ නිසා මේ ගුලිය නිසා හටගන්න ගුලිය නැත්තම් හටගන්නේ නැහැ. ගුලිය නිසානේ මේව හටගන්නේ. ඒ නිසා කියන මේ මහ භූත නිසා කියලා කියනවා. මහ භූත තියෙන තැනක මෙහෙම මෙහෙම රටන් අරගෙන දෙනකොට දෙන එක මහ භූත නෙමෙයි. මහ භූත නිසා කියනවා. දැන් මේ පෙන්නන සතහන් ටික අග්ගලාව නිසා ලැබෙනවා. අග්ගලාව නෙමෙයි. අග්ගලාව නැත්තම් හම්බෙන්නේ නැහැ. මොකද මේ දෙන විස්තර ටික චුට්ටක්වත් අර කෙරස ඇවිල්ලා නැහැ. ඒ ඒකේ තියෙන රසයක් තියෙනවා නම් ඒව ගුලි වෙලා ඒව ඔක්කොම එහෙමමයි තියෙන්නේ. වේයා වෙක් කරන්නත් බැ එකටමයි තියෙන්නේ. එයා නිසා ආපු එක. මැෂින් එකේ හැකියා. ඒ නිසා මේ හිත මුල් වෙලා ඇහැ කියන එක හදලා ඒ ඇහි සවිඥානික ඇහි හැකියාව තමයි මෙහෙම. වර්ණ සටහනක් හදලා ගන්න එක. ඒකනේ පේනදී අවස්ථාවට අර දැනෙන අඹු රස මෙච්චරක් තියනවා කියලා පෙන්වන ටික අවස්ථාවට හටගන්න නැති වෙනවා කියනවා. ඒක මේ මට ඉතින් ඔය හිතන එක මම ඔය කියන්නේ කොහොම ආරම්භ මොකක්ද නැහැ. ඉතින් ඔහොම එකක් ඉතින් මම එතෙන්ද කියන්නේ අර මැෂින් එකේ රස දැනෙද්දි මේ දැනෙන දේ තියෙන එක නෙමෙයි තියෙන්නේ මේ ඔක්කොම එකට කවලම් වෙච්ච අග්ගලාවක් කියනවා වගේ එතනකින් හිතාගන්න තමයි. අන්තිමට ඒකෙන් කියන්නේ අපිට තේරෙන ඇහෙන දේවල් ඔක්කොම ආයතනයන්ට මැවිච්ච ලෝකෙ උපදවාගෙන හැදෙන දෙයක් මිසක තියෙන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ රූප කලාප කියන තැනකට හිත තියලා බලනද පරමාණු කියන තැනකට හිත තියලා බලනද දිග බව දිග පරමාණු කියලා එකක් නැහැ. රවුම් පරමාණු නැහැ. හතරස් පරමාණු නැහැ. අටස් පරමාණු නැහැ. මිනිස් පරමාණු නැහැ. සත්ත්ව පරමාණු නැහැ. මේ පරමාණුත් එකයි මේ පරමාණුත් එකයි ඒ වගේ පරමාණු පරමාණු කියන තැනක තියෙන ඔක්කොම රූප කලාපණක් තියෙන්නේ ඒවැ හැඩතල පේන්නේ හිතට. මට මෙහෙම හැඩතල පෙවුණා කියලා පරමාණු පරමාණුමයි වෙනස් වෙන්නේ නැහැ. පරමාණු කියන තැනටත් ඕනේ. එතකොට පවතින පරමාණු මට්ටමේ නම් පේන්නේ මිනිසෙක් නම් පේන දේ පවතින දේ නෙමෙයි. පවතින දේ පේන දේ නෙමෙයි. කියන සිද්ධියක් ගැන තමයි ආයතන කියන්නේ. මොකද මෙහෙම දෙයක් නම් පේන දේ නම් ඉන්නේ පරමාණු කියලා එකක් තියෙන්න බෑ කඩන්න බෑ මෙයා ඉන්නා මේ එක. ඒක තමයි සත්‍යය. නමුත් මෙතන තියෙන මේ ධාතු වෙනස් වෙනකොට මේ සතහන වෙනස් වෙන්නේ මේ ධාතුව නිසා හැදෙන එකක් නිසායි. එයාට මුකුත් කරන්න බෑ. අන්න ඒ විදිහට ටිකක් හිත තියලා බලන්න ටිකක් ඒ වගේ අල්ලන්නේ ඒක හොඳට ප්‍රකට කරගන්න පුළුවන් අල්ලන දේ හිත තියෙනකොට මේක පේන අහුවෙන්නේ පටවි ධාතුනි කියලා ඒ වගේ. කමක් නැහැ. ඒකෙදි කොහොමද තාම මේ හැදෙදි මෝඩකම තියෙනවමයි. නමුත් දැන් දරුවෙක් ඉන්නවා, ගෙවල් දරුවෙක් ඉන්නවා, රන් රිදී මුතුමැණික් ඉන්නවා කියන ටික අතහරිනව ඔහොම තියලා හිත තියලා. පට වියපෝ තේජු වායු තියෙන්නේ කියන තැනට හිත තියලා දරුවා ගෙවල් දරුවල් කියලා අපේ ජීවිතේ බාහිරට බැඳිලා තියෙන ලොකු මට්ටම අතහරින්න පුළුවන් අපිට. ඊට පස්සේ නීවරණ ධර්ම අඩු වෙනවා ඒක. ඊට පස්සේ මෙහෙ පටවි තියෙන්නේ කියන එකවත් බලන්න ඕනේ නෑ. ඔය පැත්ත අතහැරෙනවා පටිසම්පාදයේ හරහ පෙනෙන බව වෙන්නේ මෙහෙමයි කියන පැත්තට නෝන හැරුණාම. එදාට මෙහෙට නැඹුරු වෙන ගතියම අතහැරෙනවා. අපිට අද එකපාරට අතහරින්න බෑ. මේ පන්තියේට ඒක උඩ පන්තියට ගිහිල්ලා තමයි ඊගව පන්තිය අතහරින්න වෙන්නේ. මෙහෙම මෙහෙම ගිහිල්ලා තමයි යන්නේ. ඒ කියන්නේ අඩි තරප්පු පෙරවල් කීයක්ද නේද? හා ගන්න තියෙන්නේ අපිට වෙනවා පළවෙනි පඩියට ගිහිල්ලා දෙවෙනි පඩියට යන්න. ඕනේ හින්දා නෙමෙයි. නම් මට ඕනේ උඩමකට යන්න. නමුත් උපාය. බිම ඉදන් උඩට පයින්න බෑ මට එකපාරට. ඒ හින්දා මට එකපාරට කාමේවත් අතහැර ගන්න බැරි මම රූපියමත් අතහරිනවා කියන මට්ටම බෑ. ඒ හින්දා මට වෙනවා ඒක උඩ පඩියට ගිහිල්ලා මේක අතහරින. මේකත් අතහැරිය යුතුයි. මේ දෙවෙනි පඩියට ගිහිල්ලා පළවෙනි එක අතහරින මම දෙවෙනි පඩියත් අතහැරිය යුතුයි. ඒ ඊගාකට ගිහිල්ලා මේක ඕනේ හින්දා නෙමෙයි. නමුත් මේ මං උපායන්ත. ඒ වගේ මේ මට්ටමේ සංයෝජනේ අතහරිනවා අර මට්ටමේ ඥාන දර්ශන විදිහට ඒකද අතහැරිය යුතුයි මේ වගේ පරිසම්පාද කියලා ආධ්‍යාත්මික පැත්තට හිත තියලා. ඒ හින්දා දැනට එක පාට්ටව කලබල වෙන්න එපා බෑ. ඒ කියන්නේ එහෙම ගියොත් අපිට බෑ යන්න. මොකද තාම ජීවත් වෙන්න දෙන්නේ රූපය හම් වෙනවා කියන තැනකින් නිසා ලෝකෙක නිසා මෙහි හිතේ හිතේ කියලා බැලුවට එහෙනම් හැපෙන්නේ මොකද්ද කියන තැනකින් තමයි ජීවිතය කියන්නේ අපිට. නමුත් අපි එහෙම කියන්නේ නැතුව හැපෙන්නේ මෙන්න මෙහෙම එකකුයි කියන තරකට හිත කියලා යනවා. හැපෙන්නේ කෝපෙ නෙමෙයි, හැපෙන්නේ පටිවි පේන දෙයටයි මෙහෙම නම් කරන්න කියන වගේ තැන කියනවා. එතකොට නීවර ධර්ම අඩු වෙනකොට අපහසුවකින් තොරව තමන් තුළ ලෝකයේ ඉපදෙ නිරුද්ධ වෙනවා කියන ඥාන දර්ශනයට ආවහම බාහිරට නැඹුරු වෙන්නවත් උන් නැති දවසක් යනවා. තමන් තුළම ලෝකය හටගෙන නිරුද්ධ වෙනවා කියන දර්ශනයක් එනවා. ජීවත් වීම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ එකම ආයතනයක් කෙරෙහිවත් නොනෙමිච්ච මනසකින්. ඒ කියන්නේ රූප තණ්හ නැහැ, ශබ්ද තණ්හ නැහැ, ගන්ධ ඒ ආයතනයන්ටවත් නැඹුරු වෙලා නැහැ කියන්නේ. රූපයේ තණ්හව නැහැ, ශබ්ද තණ්හව, ගන්ධ තණ්හ, රස තණ්හ, පොට්ටබ්බ තණ්හ, ධම්ම තණ්හ නැහැ. ඒ කියන්නේ උපාදාන නැහැ. ඒ කියන්නේ භවය නැහැ, ජාතිය නැහැ, ජරා මරණ නැහැ. ඒ විදිහට ඉන්නවා. මොකද තණ්හාව තිබුණොත් උපාදානයි. උපාදානය තිබුණොත් භවය, භවය තිබුණොත් ජාති. ඒකයි තණ්හාව පනවන්නේ ඔතනේ විතරයි. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. කිනේකට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන ටිකේ සම්මුත වෙන්න පුළුවන් නේද? ඒ ටිකේ මෙදිලා ඉන්න පුළුවන් නේද? ප්‍රශ්නය ඇති. මේ ටිකේ ලෙහෙනවා. එතකොට ජීවත් වෙනවා තමන් තුළට සීමාව තියාගෙන බාහිරය අතහැරිච්ච මනසකින්. එයා ඇහැ නැහැ, රූප නැහැ, චක්ඛුය නැහැ, මුකුත් නැහැ. මොකද ඇහැ යන පැනවීම පනවන්න වෙන්නේ රූපේන. රූප යන පැනවීම පනවන්න වෙන්නේ ඇහැන. ඇහැ කියන එකෙන් මිදිලා තමන් නිසා හටගෙන නිරුද්ධ වෙන දර්ශනයක් තියෙනකොට ඇහැ රූප නැහැ කියන තැනකට එනවා. මේ ජීවිතී සංකීතියේ තියෙන කම්ම තියෙනවා. විඤ්ඤා සවිඥානකයි මේ කය යම් අවශ්‍යයක් තියෙනවා. කය හිඳෙන දවසට හිඳෙනවා. විඥාණයට අරමුණු කරලා යන්න නිමිති නැහැ. ඇයි අරමුණු කරනකොට අරමුණු කරන බවද අරමුණු කරනකම නිසාම අරමුණු කරන බව උපදිනවා. ඒ කීවීමත් එක්කම නිරුද්ධ වෙනවා කියන දේ ආපහු ආයතෙන්ට වෙන්නේ නැහැ. මෙතන හොපු වෙලා තියෙන්නේ අහුවෙන්න එකක් නැහැ. ඒ එතකොට අජත්තම් පරිණිබයි තමා තුලම ස්කන්ධ නිවීම දකින්න හැමදාම. ඒ නිසා නවන්නත් සම්භව අලුත් භවයක් නැහැ. තියෙන එකක් නැතුව කීනම් පුරාණ පුරාණ එකක් නැතිව. නිබ්බන්ති දීරය යතයන්ත දීපෝ ඒ දීරයන් වහන්සේ නිවන පහනක් වගේ. කල්ැතුම යන්න තියෙන එක නතර කරලා පරණ එකේ ජීවත් වුණා. පරණ එක අදිරලා ගියා. අලුතෙන් යන්න එකකුත් නැහැ නේද? මේ දුකේ අවසාන කෙනෙක් ඉපදෙන්නේ නැති වුණා නෙමෙයි. කෙනෙක් මරුවා නෙමෙයි. කෙනෙක් නිවන් දැක්කා නෙමෙයි. දුක් වූ ස්කන්ධය නිරුද්ධ වුණා. දුක නිරුද්ධ වුණා. ඒක තාත්තුයි ඒකයි. සද්ධානුසාරී කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනේ අදහනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දකින්න ඉස්සෙල්ලක් තිබුණා, දැකයන් පස්සෙත් තියෙනවා. තියෙන දේ දකින්න කියන මට්ටමක ඉද්දි බුදුහාමුදුරගේ ධර්මය අහගන්න හම්බුණා. දකින්න ඉස්සෙල්ලක් තිබුණා නෙමෙයි, දැකයන් පස්සෙත් තියෙනවා නෙමෙයි, අවස්ථාවට හැදුලා තියෙන්නේ සද්ධා මාත්‍රයක් තියෙන බුදුහාමුදුරු කෙරෙහි. ඒවගේ ධහමක් දැකලා ඉන්නේ. බුදුහාමුදුරු දේශනා කරන මේක බොරු වෙන්න බෑ. ඇදෙහි මාත්‍රකින මුකුත් පේන්නේ නැහැ. මෙයා ජීවිතේ මේ වගේ තරඟ ගියන්න තියෙන එකම ඉලක්කය ඇද මේ විශ්වාසය විතරයි. වචනේ විශ්වාසයි. ඒ විශ්වාසය මුල් කරගෙන මෙයා යන්නේ. මෙයාට චුට්ටක්ක පේන්නේවත් නැහැ. පිළිගන්නවත් නැහැ. මේක පේන්නෙත් නැහැ. පේන්නේ වැරද්ද තමයි පිළිගන්නද? බුදුහාමුදුරු කෙරේ තියෙන විශ්වාසයෙන්, ඒ කියන්නේ මට අපි කියමු මෙල්බන් නගර කියලා තියෙනවා, චුට්ටක්ක පේන්නේවත් නැහැ. පුද්ගලයා ගැන විශ්වාසෙ මෙයා බොරුවක් කියන්නේ නැහැ, ඇත්ත වෙන්න ඇති කියන තැනකින් යනවා. ඒ කියන්නේ මග වරදීද නැද්ද කිසි දෙයක් දන්නේ නැහැ පුද්ගලයා කෙරේ විශ්වාසය. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන්, ධර්මයේ කෙරෙහි, සංඝරත්නයේ කෙරෙහි විශ්වාසයෙන් විතරයි මෙයාට තියෙන සද්ධා මාත්‍රය, ප්‍රේම මාත්‍රයක් විතරයි තියෙන්නේ. ඇදහිමි මුල් කරගෙන පටන් ගන්නවා එතන සද්දංශය. ඒද සුවම් මාර්ගය. ධම්මානුසාරී මේ වගේ ධර්මතාවයක් දකිනවා. එයා තර්ක, මේ පුද්ගලයා ගැන විශ්වාසෙන් නෙමෙයි, එයා තර්ක කරනවා, එයා විතර්ක කරනවා. මේ ධර්මතාවය වෙන්න බැරි නෑ, මොකම වෙන්න පුළුවන්, මේකට හේතු මෙහෙම මෙහෙම කියලා එයා ධර්මයේ ගැන ස්ථාවර. ඒ හින්දා ඒක එනවා. අර එයා කියන ධම්මවසාර දෙන්නම මේ දර්ශනේ දකින දැන්ට යම් දර්ශනයක්. මෙයා සද්ධා මුල් කරගෙන දකින දැන්ට, මෙයා ධර්ම මුල් කරගෙන දැන්ට, මෙයාට කියන සද්ධා විමුක්ත. මෙයා සද්ධා මුල් කරගෙන මිදුණා, සසරෙන් මිදුණා. ඒ කියන්නේ දැක්ක කියන්නේ සෝවාන් ඵලයේ. ඒ කියන්නේ සසරෙන් මිදුණා කියන්නේ සසර දිග නැහැ. ඒකම සක්කාය දිට්ඨියෙන් මිදුණා. මෙයා සද්ධා මුල් කරගෙන මිදුණා. මේ ධර්මයෙන් දැක්ක කියන්නේ මෙයාට කියන දික්ටිපත්. දැකීමටම ප්‍රමුණා. දැක්. එයා තර්ක කළ ධර්මයෙන් දැනගත දෙක දකින් දැන්ටපත් වෙනවා. මෙයා ධර්මය නිසා දකින් දැන්ටපත් වෙනවා. එයාට දික්ටිපත් කියලා කියනවා.